තිසරණගත පංචසීලයේ සමාදන් වීමට හැම දෙනාම තුන් වරක් නමස්කාරය. తృతీయంపి బుద్ధం శరణం గచ్ఛామి తృతీయంపి ధమ్మం శరణం గచ్ఛామి తృతీయంపి సంఘం శరణం గచ్ఛామి తిసరణ గమనం సంపూర్ణం పాణాతిపాతా వేరమణీ సిక్ఖాపదం సమాదయామి అదిన్నాదాన వేరమణీ సిక్ఖాపదం సమాదయామి కామేషు మిచ్ఛాచార వేరమణీ సిక్ఖాపదం సమాదయామి సిక్ఖాపదం సమాదయామి శ్రావీరయ మధ్యపమాదఠాన వేరమణీ సిక్ఖాపదం సమాదయామి మే తిసరణ సహితౌ పంచశీల సమాదానయ ఇతే సనశీల వినిశమ హేతు వాసనా వేవా తిసరణేన సద్ధిం పంచశీలం ధమ్మం సాధుకం సురక్షితం కత్వా అప్రమాదేన సంపాదేత్. సాయం దినమున నవత వారతక సాదు కార్యక్రమం నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్దస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్దస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్దస్స ධම්පවර අමාසිසිල වැඩසටහනේ මූලිකත්වයෙන් ගෞරවනීය මුදිතමනෝ ස්වාමීන් වහන්සේගේ වෙහෙස මහන්සියෙන් හා කැපකිරීමෙන් පටන් ගන්න යෙදෙන මේ අභිධර්ම වැඩසටහන පුරා අවුරුදු දෙකක් පුරාවට මේ පින්වතුන්ට අභිධර්මය දැනුම බෙදලා දෙන්න, මේ පින්වතුන්ගේ ධර්ම ඥානය දියුණු කරලා දෙන්න, ඒ වගේම මේ දහම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න ඒ කාලය තුළ උත්සාහවත් වෙනවා අපි හැම දෙනාගේම සහයෝගය මත. මේ පින්වතුන් අපේ මූලික දහම් වැඩසටහන පටන් ගැනීමට පෙර පුංචි කාරණා ටිකක් කියන්න තියෙනවා. අපි හැමෝම බෞද්ධයෝ වශයෙන් තථාගත ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයක බෞද්ධයන් වශයෙන් පිහිට ලැබලා බෞද්ධයෝ වශයෙන් අපි හැමෝම මේ විදිහට පෙළගැහිලා ඉන්නවා. ඉතින් සම්මා සම්බුද්ධ ශාසනයක් අපිට ඉතාමත් කලාතුරකින් මුණගැහෙන බව බෞද්ධයන් වශයෙන් අපි හැමදෙනාම දන්නවා. සාමාන්‍යයෙන් රජ කෙනෙක් නැති වුණොත් ඒ අඩුව පුරවන්න රජ කෙනෙක් ඉක්මනටම පහළ වෙනවා. ජනාධිපති තනතුරක් හෝ කුමන දෙයක් හෝ ඒ අඩුව පුරවන්න පහළ වෙනවා. නමුත් ලෝකෙට තථාගතයන් වහන්සේ නමක් බිහි වෙලා පිරිනවන් පෑවක් පස්සේ නැවත බුදු කෙනෙක් පහළ වෙයි කියන එක එහෙම ලෙහෙසියෙන් පහසුවෙන් වෙන සිද්ධියක් නෙවෙයි. කුමක් නිසාද මේ බුදු බව කියන එකේම පහසුවෙන් ඉක්මනින් ලබන්න පුළුවන් එකක් නොවන නිසා අති දීර්ඝ කාලයක් තමන්ගේ හිත පාරමී ධර්මයන්ගේ පුරුදු පුහුණු කරලා ඒක පාරමිතාවන්ගේ පරතරයටපත් වුණාන් පස්සේ තමයි ඒ බුදු බව ලැබීමට සුදුසුකම් ලබන්නේ. ඉතින් අන්නේ නිසා එහෙම බුදු කෙනෙක් මේ විදිහට අති දීර්ඝ කාලයක් පාරමී පුරලා පහළ වෙන්නේ. ඉතින් පහළ වෙලා බුදු කෙනෙකුගේ ඒකායන අරමුණ වෙන්නේ සියලු ලෝක සත්‍යයන් මේ සංසාර දුක්ගිනි නිවලා සසරෙන් එතර කිරීම. ඒක තමයි බුදු කෙනෙකුගේ බලාපොරොත්තු අපේක්ෂාව. ඒ නිසා බුදු කෙනෙක් හැම වෙලාවෙම තමන්ට විඳින්න තියෙන සියලු සැප සම්පත් අනුන් වෙනුවෙන් කැප කරලා ඒ අය සතුටු වෙනවා දිහා බලලා තමන් සතුටු වෙන එක තමයි බුදු සීලය. දැන් පුතග්ජන අපි හැමෝම අනිත් අය ගැන හිතන්නේ නැතුව අපේ සතුට ගැන තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් බුදු කෙනෙක් තමන්ගේ සියලු සැප අත්හැරලා අනුන් සතුටු කරනවා. ඒ සඳහා සමහර විට තමන්ගේ ධනය, භෝග සම්පත්, අඟපසඟ, ජීවිතය මේ සියල්ල අත්හරින් අනුන්ගේ සතුට වෙන්නේ. ඒ දිහා බලලා බුදුහාමුදුරුවෝ සතුට වෙනවා. ඉතින් එබඳු ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අපිට ධර්මයේ දේශනා කරලා තියෙනවා. මේ භද්‍රකල්පයේ බුදුවරු පස් නමක් පහළ වෙනවා බව හා දැනට හතර නමක් පහළ වෙලා බව අපි හැමෝම දන්නවා. තව පහළ වෙන්නේ ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පමණ. එතකොට අපිට පැහැදිලි කාරණාවක් තමයි අතීතයේ අපිට අනන්ත බුදුවරු සංඛ්‍යාවක් නැතුව සම්මුඛ වෙලා තියෙන මුණගැහිලා තියෙන. නමුත් ඒ හැම බුද්ධ ශාසනයකම අපිට නිවන් දකින්න බැරි වුණා ධර්ම අවබෝධය කරගන්න. ඒ හේතුව මේ බුදුරජාණන් වහන්සේලා අපි දැක්කේ නැති නිසා නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේලා ඉන්න කාලේ ඉපදිච්ච නැති නිසා නෙවෙයි. බුදු කෙනෙකුට පිහිට වෙන්නත් අපි ගාව සුදුසුකම් තියෙන්න ඕනේ. ඒවට කියනවා මොනවා කියලා? පාරමිතා කියනවා. පාරමිතා අන්න ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටම එතකොට අපිත් අයිති. මේ හැම බෝධියක් ලබා ගන්න නම් මේ පාරමිතා කියනවා සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම බුදු බව ලබලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලන්නේ මේ සුදුසුකම් ටික කාගාවද තියෙන්නේ කියලා. එහෙම බලලා යම් කෙනෙක් ගාව සුදුසුකම් තියෙනවා නම් උන්වහන්සේ පාගමණින් හරි බොහෝ දුර ගෙවාගෙන එතෙන්ට ගිහිල්ලා ඒ පුද්ගලයාට පිහිට වෙනවා. ඔහු කවුරු වුණත් කමක් තරහ තිරම් බලන්නේ නැහැ. සුදුසුකම තියෙනවා නම් පිහිට වෙනවා. එහෙමත් නැති වුණොත් එයාලට සුදුසුකම් සපිරෙන විදිහේ ධර්මානුශාසනාවක් අවවාදයක් වෙනවා. ඉතින් ඒ නිසා එක කාරණාවක් පැහැදිලි, මේ දක්වා අපට සුදුසුකම් තිබිලා නැහැ. තිබුණා නම් අපි මෙලහට මේ විදිහට නැවත ජාතියක් ලබලා තියෙන්නේ නැහැ. එනිසා පින්වතුනි අපේ පාරමිතා බොහෝසෙයින් පරිපූර්ණ වෙලා නම් අපේ හිස් සතන් වල මේට වැඩිය වෙනසක් පේනවා. සමහර අය මෙතන ඇති හිම වෙනසක් තියෙන අය බලවත් සද්ධාව බලවත් වීරිය මුළු ජීවිතේම ධර්මයේ වෙනුවෙන් කැප කරපු බව සීලය හේතුවෙන් සීලය පිළ ගැනීමට ජීවිත හේතුවෙන්වත් එහෙම නැත්නම් තමන්ගේ කිසිම භෞතික දෙයක් නිසා සීලය පිළ ගන්න නැති බවක් ජමන් ධර්මයේ වෙනුවෙන් යමක් අදිස්ථාන කරගත්තා නම් මේ අදිස්ථානිය නොකඩවා පවත්වන බව ඒ වගේම සියලු සත්‍යෝ කෙරෙහි තියෙන මෛත්‍රිය කරුණාව මේ වගේ කරුණ කාරණා පාරමී පිළිච්චයගේ ඉස්මතු වෙලා පේන තියෙන සමහර විට මම ගිය වාර දේශනාවෙත් මේ ටික කිව්වද මට මතක නෑ. නමුත් අලුත් අයත් ආපු නිසා මම මේ ටික මතක් කරන්නේ. ඒ නිසා පින්වතුනි එක දෙයක් අපිට පැහැදිලි මේ බුද්ධ ශාසනයේ අපිට මිදෙන්න නම් අපි ගාව මේට වඩා බලවත් උත්සාහය වීරිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි පාරමී පිළිලා අඩුයි කියන එක. ඒ නිසා අද අපි මේ පාරමිතා පුරවගත්තොත් සම්පූර්ණ කරගත්තොත් මේ ශාසනය අපිට නිවන් දකින්න බැරුණු මෛත්‍රී බුදුරජාණන් වහන්සේට හෝ අපිව පෙනේ. ඔබලාව මෛත්‍රී බුද්ධ ශාසනයට අරන් යන්න හදනවා නෙවෙයි මම. නමුත් එදත් අපි මේ විදිහට මේපදෙලා එදාටත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අපි දිහා බලයි බලනකොට එහෙත් අපි ගාව සුදුසු කරන්නේ මේ ඒ ශාසනය අතහැරෙනවා. එහෙමම පින්වතුනි මේ භද්‍ර කල්පයේ පුරාවටම පහළ වෙච්චි එකදු බුදු කෙනෙකුගෙන් අපිට පිටක් ලබන්න බැරි වුණා. එනිසා පින්වතුනි නැවත බුදු කෙනෙකුගේ පහළ වීමක් ගැන කොයි කාලේ කවදා වේද කියලා කියන්න බලවක් නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුවරුන්ගේ පහළ වීමේ ප්‍රතිපාටිය ගියා බලනකොට එකවර බුදුවරු වැඩි ගණනක් පහළ වුණා. බුද්ධ ශූන්‍ය කල්ප අතිදීර්ඝ කාලයක් පවතින. ඉතින් අන්නේ නිසා සංවේගය ඇති කරගෙන මේ බුද්ධ ශාසනයෙන් අපිට පාරමී පුරාගන්න අවශ්‍ය ප්‍රඥාව දියුණු කරගන්න තමයි අපේ මේ උත්සාහය වැරවිලියේ. එනිසා මේ හැම දෙනාම ඒ සඳහායි පෙරගහිලයි. එතකොට මෙතන මම අත උස්සන්න කියන්නේ මෙතන වාඩිලා ඉන්නේ ධර්මයේ ඉගෙන ගන්න ආවේ මොන අදහසින්ද කියන කාරණාව දැනගන්න මම අත උස්සන්න කියන්නේ නැහැ. නමුත් විවිධ අදහස් මත මෙතෙන්ට පැමිණලා ඉන්නවා. ඇතැම් පිරිසක් කියනවා ධර්මය අවබෝධ කරගන්න තවත් අයට උගන්වන්න කියන අදහසින්. තව පිරිසක් දහම් පාසල්වල උගන්වන්න ඒ සඳහා පුහුණුවක් ලබන්න කියන අදහස. තව පිරිසක් ප්‍රඥාව දිනු කරගෙන තමන්ගේ දුක නිවා ගන්න සසරෙන් එතර වීම සඳහා මේක උපකාර කරගන්න කියන අදහස ආදී විවිධ අදහස් වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමෝගෙම අදහසට මෙතන අවස්ථාවක් තියෙනවා. නමුත් එක කාරණාවක් මතක් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ නමගේ බලාපොරොත්තු වෙන අපේක්ෂාව මොකක්ද? නහි සීලවතං හේතු උප්පජ්ජಂತಿ තථාගත පඨක්කරා තීනිපද සම්බුද්දේන ප්‍රකාශිතා කියන බුදු කෙනෙක් පහළ වෙන්නේ දානයේ හේතු කරගෙන නෙවෙයි සීලයේ හේතු කොටගෙන නෙවෙයි අකුරු අටකින් යුක්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝක ධර්මතාවය ලෝකයට පැහැදිලි කරලා දීලා ඒ තිලක්ෂණය ඔස්සේ අපිට ධර්මය අවබෝධ කරලා මේ සංසාර දුකෙන් අත් මුදවන්න තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසා අපේ හැම දෙනාගේම මේ වැඩසටහනට සහභාගී ලොකු කුඩා අම්මල තාත්තල දරුවන් ඇතුළු හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව ඒක විය යුතුයි. කුමක් නිසාද අපි හැමෝම ජාතියේ ජරාවෙන් මරණයෙන් ශෝක පරිදේවයන්ගෙන් ඇවිලගෙන අනන්ත දුක් විඳින්න ඉන්නාය. පින්වතුනි, මේ යන සමාජ රටාව රැල්ලත් එක්ක දහමක් නොමැති කෙනෙක් වැටුණොත් එයා කොහින් නතර වෙයිද, මේ හිත කොහින් කෙලවර වෙයිද කියලා කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ ලාභය හැම දිනම ලබා ගන්න. ඉතින් ඒ ලාභය ලබා ගන්න ගමන් ඔබට පුළුවන්කම තියෙනවා ඒ ලාභය තව කෙනෙකුට ලබා දෙන්න. තමන්ට ශක්ති බලමින් උගන්වලා ඒ ඉගැන්වීමෙන් ඔබගේ අපේක්ෂාවලියුත්තේ ඒ අයගේ ආධ්‍යාත්මික හදලා, එයාලගේ වැරදි හදලා ආධ්‍යාත්මිකය සංවර්ධනය කිරීම නිසා තවත් අභිධර්මය දන්නා කෙනෙක් පුද්ගලයෙන් නිර්මාණය කිරීම නෙවෙයි. ඒ නිසා මගේ අපේක්ෂාවත් ඒකමයි, ඔබ අභිධර්මයේ උගත් අභිධර්මයේ දන්න පුද්ගලයෙක් නිර්මාණය කිරීම නෙවෙයි. අද ඔබ යම් ප්‍රමාණයක හිතේ ස්වභාවයක් තිබුණා නම් මේ අභිධර්මයේ දැනගන්න ඔබ තව තවත් නිහතමානී වෙනවා, ඔබ තව තවත් පුංචි පුද්ගලයෙක් වෙනවා, පාපිස්සක් බඳු කෙනෙක් වෙනවා. අන්න එයාට තමයි මේ ධර්ම පිහිටන්නේ, එයාට තමයි මේ ශාස්ත්‍රීය ඉන්ද්‍රියට යන්න. එනිසා බුදුරජාණන් වහන්සේ මේ මහා තණ්හා සංකේය සූත්‍රයේ ලස්සන උපමා දෙකක් එකක් පෙන්නවා සර්පයෙකුගේ උපමාව. තව එකක් පෙන්නවා පහුරේ උපමාවක්. පහුර හා සර්පය කියලා උපමා දෙකක් පෙන්නවා. මේ උපමා දෙකෙන් කියන්නේ මා විසින් දේශනා කරන ලද, මා විසින් මේ ප්‍රකාශ කරන ලද ධර්මය කෙනෙක් වැරදිවට අල්ලගත්තොත් ඒ අල්ල ගැනීම හේතුවෙන් ඔහුම විනාශයට පත් කරනවා. ඒ නිසා උපමා කරන්නේ සර්පයාට. සර්පයා හරියට අල්ලගත්තේ නැත්නම් අල්ලගන්න පුද්ගලයාම කෂ්ට කරලා ඔහුව ජීවිතක්ෂයට පත් කරනවා. ඒ නිසා මේ ධර්මයේ මාණෙනි හරියට අල්ලගත යුතුයි. මේක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සඳහා නෙවෙයි, නම්බුනාම සඳහා නොවේ, තමන්ට කොඩියක් දාගෙන ඉස්මතු වීම සඳහා නෙවෙයි. කුමක් සඳහාද? හුදෙක් තමන්ගේ කෙලෙස් ගිනි නිවාගෙන සසරෙන් එතර වීම සඳහා ඔබ අල්ලගන්න. මෙහෙම ධර්මයේ හරියට අල්ලගන්න කියලා අනිත් උපමාවෙන් තව කාරණාවක් වළක් කරනවා. මොකද අල්ලගැනීමත් සමහර වෙලක අමෝරා ගන්නවා වගේ අල්ලගන්න. හරි ධර්මයේ උනත් ඉද සච්ඡන් මෝග මඤ්ඤා නියමයි හරි අනිසියල්ල වැරදි කියලා දැඩිව ගත්තොත් ඒ හේතුවෙන් සමහර විට එයා ඒ ධර්මයේ කියන්න යනකොට, ධර්මයේ දේශනා කරන්න යනකොට විරුද්ධ මති අදහස් වෙනකොට ඒ තුල එයා ගැටෙන්න පුළුවන්. දේශය ඇති වෙන්න පුළුවන්, මාන්නය ඇති වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ අන්න ඒ කාරණාව පසුර උපමාවෙන් වළකනවා. මහණනි, අල්ලගත්තට කමන්නේ, කරගහගන්න එපා, මේක තියෙන්නේ එතර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ විදිහට පින්වතුනි බුදු කෙනෙක් පාරමී සම්භාරයක් පුරලා මේ විදියට මුල නැද අග යහපත් වූ ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිෝසාන කල්යාණ, සාර්ථ අර්ථ සහිත, ව්‍යංජන සහිත කෙලවර දක්වා පිරිසුදු බ්‍රහ්මචර්යාව බුදුරජාණන් වහන්සේ විවර කරලා ප්‍රකට කරලා අපට පෙන්වලා දීලා තියෙනවා. මේ තරම් වචනීයකවත් දෝෂයක් නැති, කොයි කොයි තැනින් බැලුවත් අර්ථයක්ම මතුවෙන මෙබඳු දහම තවත් කිසිදු කෙනෙකුට දේශනා කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි මේකේ අය සැකයක් අවිශ්වාසයක් ඇති කරගන්න දෙයක් නෑ. හරියට ධර්ම ලැබුණා නම් එයා ඒකාන්තේ උතුම් මහා පුරුෂයෙක් වෙනවා. අනිත් අයට ආදර්ශවත් පුරුෂයෙක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කරපු ධර්මය කොටස් දෙකකට බෙදලා තියෙනවා. මොනවද ඒවා? ධර්මය හා විනය කියලා. ධර්ම විනය කියලා අපි ඒකට පහසුවෙන් විවහාර කරනවා. එතකොට මේ මුලින්ම බිහි වුණේ මොකද්ද? ධර්මයේ මුලින්ම බිහි වුණා. මුලින්ම ධර්මයේ බිහි වෙලා ඒ ධර්මයේ ආරක්ෂා කර ගැනීමට විනයක් කරනවා. එතකොට අපි සිල් රැකිය යුත්තේ, විනය ආරක්ෂා කර යුත්තේ පුද්ගලයන් රකින්නද ධර්මය රකින්නද? ධර්මය රකින්න. ඒ නිසා බොහෝ අය සිල්වතුන් වෙලා පුද්ගලයන් රකින්න යෑම නිසා අත්තුක්කංසන පරවම්බණයට අනුන් හෙලා දකින්න, අනිත් අය දුස්සීලයි මං විතරයි සිල්වත් කියලා මේ විදිහේ හෙලා දෙකීමට හිත යොමු වෙනවා. ඒ වගේම මේක ගිහි පැවිදි හැම තැනකම තියෙනවා. සමහර අය දැඩිව ඒ සීලය පුද්ගල භාවයෙන් ගත්ත නිසා එයාගාව ධර්මය තිබුණා නම් කවදාවත් ඒ සීලය හේතුවෙන් තව කෙනෙක් යට කරන්නේ, පහත් කරන්නේ, නිඳා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය රැකගන්නයි සීලය තියෙන්නේ. එහෙනම් නිවැරදිව සීලය රකින්න නම් ඔහුට මුලින්ම ලැබිලා තියෙන්න ඕනි ධර්මයේ ලැබිලා තියෙන්න. ඒ නිසා මේ පින්වතුන් අහලා ඇති කරණීය මෙත්ත සූත්‍රයේ අන්තිම ගාථාව මොකද්ද? දිට්ඨිංච අනුද්ධම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේය ගේතං නහි ජාතු ගබ්බසීය. එතන කියන්නේ දුෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත කෙනෙක් සිල්වත්. අන්න එයාට පුළුවන්ලු කාමයන්ගේ තියෙන කෑදර බව අයින් කරලා නැවත මෞකුසකට එන්නදි තත්වයට පත් වෙනවා. එහෙනම් කොබන ආකාරයෙන් හරි සිල්වත් වුනොත් නෙවෙයි දුෂ්ටියකින් තොරව දර්ශනයකින් එහෙනම් පින්වතුනි අපි හරියට සීලය රකින්න නම් අපි ගාව ධර්මයක් තියෙන්න ඕනේ. එතකොට තමයි එයා සැබෑවෝ මේ ශාසනේ ආරේඛාක සීලය රකින්නේ. තව කාරණාවක් මේ අමතරව කියන්නේ මේ පින්වතුන් මම මේ දේශනා කරන අතරේ යම් වැදගත් ධර්ම කාරණා තියෙනවා නම් ඔබ ඒවා සටහන් කරගන්න. මොකද විශේෂයෙන් ඒ වෙනුවෙන් සටහන් දෙන්න මේ අවස්ථාවේදී මම උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ මොකද ලොකු කාලයක් යන නිසා ඉදිරියේදී අපි ඒක මේ පින්වතුන්ගේ අවශ්‍යතාවය මත අපි බලමු. අවශ්‍ය දේවල් මම එලියා ගන්න දෙන්න. හොඳයි පින්වතුනි, ඒ විදිහට අපි දර්ශනීයකින් යුක්ත වෙලා සීලක පිහිටලා මේ ශාසනය අපි කටයුතු කරනවා. එයාට අපි කියනවා බෞද්ධයා කියලා, උපාසක භික්ෂුව කියලා කියනවා. එතකොට මේ විනය දේශනාව පින්වතුනි සියල්ලම බුදුරජාණන් වහන්සේගේ බෝහාර දේශනා, සම්මුති දේශනා. බුදුරජාණන් වහන්සේගේ සම්මුති දේශනාව තුලත් කොටස් දෙකකට බෙදෙනවා. පඤ්ඤාප්ති වද්ය හා ලෝකාවද්ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මොනවේ කියන විනය ශික්ෂාපද ටික. පඤ්ඤාප්ති වද්ය කියලා කියන්නේ ලෝකේ තුල දස අකුසල කර්මපතයන්ට අහු වෙන්නේ නැති, නමුත් නිවන් දැකීම සඳහා උපකාර පිණිස තමන් තුල උපදින කෙලෙස් ආශ්‍රව මැඩලීම සඳහා පනවන ලද ශික්ෂා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ විකාල භෝජනය කියන. මේ විකාල භෝජනයේ අටසිල් දසසිල් ගත්තු කෙනෙකුට විකාල භෝජනයේ කියන ශික්ෂාපදයක් තියෙනවා. දැන් ඒ ශික්ෂාපදේ පඤ්ඤාප්ති වර්ගයේ ශික්ෂාපදය. මේක කෙනෙක් දැන් නිකන් ඉන්නකොට ඕක කැඩුනා කියලා එයා පාය යන්නේ නැහැ. ඒකෙන් අකුසල කර්ම පතයක් සකස් වෙන්නේ නැහැ සතර ආපායේ වැටෙන්නට. හැබැයි ඔබ පන්සිල් ගත්තත් අටසිල් ගත්තත් සතු මෙරුවොත් එහෙනම් එයා අපායට යනවා. හොරකම් කරොත් බොරු කීමත් අපායට යනවා. නමුත් මිල මුදල් ඇල්ලීම රණ්ඩිති මේ නච්ච ගීත වාදිත කියන උසුළු විසුළු දර්ශනය ආදී මේවා ඔබ උසස් සීලයක් ගත්තාම මේවා ඔබ රකිනවා. ඒ නිසා ඔබ මේවා සමාදන් වෙච්ච නිසා ඒක කැඩුවොත් ඔබ කඩන්නේ කෙලෙසකින්. ලෝභය දේශේ මෝහය මුල් වෙලා කඩන්නේ. ඉතින් ඒ නිසා අන්නේ වාගේ සැබෑ වශයෙන්ම අකුසලයක් නොවුනත් කෙලෙස් හටගන්න උපකාර වෙන දේවල් වලට සම්මුති පඤ්ඤාප්ති වාද්‍ය ශික්ෂාපද කියලා කියනවා. මොකද ලෝකාවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ ඒකාන්තෙන් අකුසල් සිතින්ම උපදින. ඒක ක්‍රියාත්මක වූ ඒකාන්තෙන් සතර අපායේ ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් කර්මපතයක් සකස් වෙන ශික්ෂාපද වලට තමයි ලෝකාවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. අනිත් ඒවාට පඤ්ඤාප්තිවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. ඒතකොට එහෙම ශික්ෂාපද අපි හැමෝටම තියෙනවා පොදුවේ දස අකුසල කර්මපත වල ශික්ෂාපද. ඉතින් ඒවා මම විස්තර කරලා පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වෝහාර දේශනා විනය දේශනා අති විස්තර වශයෙන් අතිසියුම් වශයෙන් බෙදා දක්වමින් පංචශීලයේ පටන් උපසම්පදා ශීලයේ දක්වා අති දීර්ඝව බෙදිලා යනවා. ඊට පස්සේ එන්නේ ධර්මය. මේ පින්වතුන් මතක් කරේ විනය කියන එක. එතකොට ධර්මය කියන කාරණාව නැවත කොටස් දෙකකට බෙදෙනවා සූත්‍ර හා අභිධර්ම කියන. එතකොට සූත්‍ර දේශනාව කියන ඒවත් පින්වතුනි ඒ දේශනා කොටස් කරන්න පුළුවන්. ඒවත් මේ තුල පරමාර්ථ ධර්ම හෙළි කරපු දේශනාත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ දොස්ටි ඛණ්ඩනය කිරීම සඳහා ඒ පුද්ගලයෝ සතර අපායෙන් ගලවලා සම්මා දිට්ඨියේ පිහිටවීම සඳහා හෝ දේශනා කරපු ඒ සම්මුති දේශනා තියෙන්නත් පුළුවන්. සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්තව දේශනා කරලා තියෙන වෝහාර විවහාර දේශනා. එතකොට ඒ සූත්‍ර දේශනා. එතකොට මේ සූත්‍ර දේශනා තේරුම් ගන්න ටිකක් හරි අමාරුයි. ඒ මොකද මේ සූත්‍ර දේශනා ඒ පුද්ගලයන්ගේ ස්වභාවයන්ව දේශනා කරලා තියෙන දේවල්. මිසක් හැමෝටම පොදුවේ දේශනා කරපු දේවල් නෙවෙයි. ඒ නිසා මේ සූත්‍ර දේශනා ගැඹුරු නුවණ තියෙන කෙනෙකුට ගෝචර වෙනවා. නමුත් මේ සූත්‍ර දේශනා හරි අමාරුයි තේරුම් ගන්න. ඒ වගේම මේ සූත්‍ර දේශනාවලින් ඕනම කෙනෙකුට තමන්ගේ මතයක් සනාථ කරන්න වැරදි අදහසක් ඉදිරිපත් කරන්න ඕනතරම් මේක කරුණු කාරණා ගලපලා ගන්න පුළුවන්. ඉතින් එහෙමද අද ලෝකයේ මේ රටේ ඕනතරම් තියෙනවා බුද්ධ දේශනා අනුසාරයෙන් තමන්ගේ වැරදි මත ඉස්මතු කරලා පෙන්නන ඒවාද ඕනතරම් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ සූත්‍ර දේශනාවල ඒ වගේ අවධානමක් තියෙනවා. ඊළඟට මේ අභිධර්ම දේශනා කියන දේශනාව පින්නතුනි එහෙම දේශනා කරපු එකක් නෙවෙයි. පිරිසුදු පරමාර්ථ ධර්මයන් මුල් කරගෙන පුද්ගල භූමි හෝ පුද්ගලයේ ස්වභාවයක් සලකුණු කරගන්නේ නැතුව දේශනා කරලද දෙසුමක්. එතකොට මේකේ හැමෝටම අදාළ වෙන විදිහ ලෝකයේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකයේ පවතින සදාතනික ධර්මතාවයේ තමයි මේ අභිධර්ම පිටකයෙන් හෙළි කරලා තියෙන්නේ. ඉතින් ඒසා මේ අභිධර්ම දේශනාවට කියන පරමර්ථ දේශනාව කියලා. ඒක බොහෝම නිර්වල් ප්‍රමාණිකූල දේශනාවක්. ඒ දේශනාව පින්වතුනි හරියට කෙනෙක් ඉගෙනගෙන ගියොත් කවදාවත් එයාට වරදින්නේ නැහැ. වරද්දන්න පුළුවන්කමකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ඒ දේශනාව අපි කියමු කෙනෙක් මුලින් වරදිවට අර්ථ අරගෙන ගියා කියලා කවදාවත් ඒක ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අභිධර්මයේ පිටකේ පුරාවටම මේ දේශනාව එකින් එකට ගැළපෙන විදිහට අමුණලා දේශනා කරලා තියෙන දේශනාව. ඒ නිසා එක තැනක් හෝ වැරදුනොත් එයාට ඉදිරියට යන්න බෑ. ඊළඟ තැන් වල හිර වෙනවා, හැප්පෙනවා. අන්න ඒ නිසා මේ අභිධර්මය කියන එක වරදින්නේ නැති ඉතාමත් පිරිසිදු දේශනාවක්. ඉතින් ඒ නිසා ඒකයි අද අපි මේ ඉගෙන ගන්න පෙර දරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනාව කෙනෙක් ප්‍රමාණිකූලව ඔබගේ මහන්සියක් එක්ක වෙහස මහන්සියෙන් ඉගෙන ගත්තොත් මේක අමාරු ධර්මයක් නෙවෙයි. අභිධර්මය කියලා කියන්නේ ගැඹුරු ධර්මය කියන එක නෙවෙයි. විශේෂ ධර්මයක්, විශිෂ්ට ධර්මයක් කියන එක මිසක් ගැඹුරු ධර්මය කියන එක නෙවෙයි. නමුත් ගැඹුරු බවකුත් ඒකේ නැතුව නෙවෙයි තියෙනවා. ඉතින් මොකද මේ ධර්මයේ ඇත්තටම කියනකොට ප්‍රඥාව අවදි කරලා දෙන ධර්මයක්. ඉතින් අන්න ඒ නිසා ඒ අභිධර්ම දේශනාව ඇත්තටම අද කාලෙට අත්‍යවශ්‍ය එකක්. ඒ හේතුව නොයේ විවිධ විකෘති මත ඉදිරිපත් වෙලා තියෙන කාලෙක ඕනම දේශනාවක් අහන්න පුළුවන් අපිට. ඒකේ හරි වැරැද්ද තේරුම් අරගෙන වැරදි දේ අයින් කරලා හරි දේ ගන්න පුළුවන් මනසක් නුවණක් අපි තුළ ගොඩ නැගෙනවා. මෙන්න මේ අභිධර්මය හරියට කෙනෙක් ඉගෙන ගත්තා පස්සේ. ඒ වගේම පින්වතුනි මේ අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට මොනවද අපි තුළ ඇති වෙන අවබෝධය, වටිනාකම කියලා බැලුවොත් මේ ලෝක සත්‍යය සැකසීලා තියෙන හැටි සත්ව පුද්ගල වශයෙන් හෝ සවිඥානික අවිඥානික වශයෙන් මේ හැම දෙයක්ම ලෝකයේ තියෙන හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ සෑදීලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හරි ආකාරව නිවැරදිව හෙළි කරලා දෙන එකම ධර්මයේ පින්වතුනි මෙන්න මේ අභිධර්මයේ පින්වතුනි. ඒ වගේම තුන් කාලයේ පිළිබඳව අතීත කාලයේ, අනාගත කාලයේ, වර්තමාන කාලයේ අපි අතීතයේ හිටියද නැවත අනාගතයේ උපදිනවද කියලා මේ වගේ නොයේ ගැටළු ප්‍රශ්න තියෙනවා නම් මේ හැම එකකටම විසඳුම පින්වතුනි මෙන්න මේ අභිධර්මයේ තුලින් තියෙනවා. ඒ වගේම කර්මයේ පිළිබඳව, කුසලයේ පිළිබඳව, අකුසලයේ පිළිබඳව, ඒ වගේම අපි යම් ක්‍රියාවක් කිරීමේදී මං අති හරියටම අකුසලයක් වුණාද, එතන අකුසලයක් නොවුණාද, පවක් සිදු වුණාද, පිනක් සිදු වුණාද කියලා තමන්ටම නිශ්චය කරගන්න පුළුවන් හැකියාවක් මේ අභිධර්මයේ ඉගෙන ගැනීමේදී තමන්ට එනවා. ඉතින් ඒ නිසා තමන්ට වෙච්චි හරි දේ හෝ වැරදි දේ පිළිබඳව තව කෙනෙක් ආවට කියොත් සමහර විට එයා හරියට කියන්නත් පුළුවන්, වැරදිවට කියන්නත් පුළුවන්. එයා එතන හිටියේ නැත්නම් ඔබට ලැබෙන වැරදි අදහස. ඒ නිසා පින්වත්නි තමන් තුළ සිදුුනේ අකුසලයක්ද කුසලයක්ද, එහෙම නැත්නම් ඒක කොහොමද මම නිවැරදි කරගන්නේ කියන මේ සියලු කාරණා අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට තමන්ටම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟ කාරණා තමයි පින්වත්නි ඇතැම් අය ප්‍රතික්ෂේප කරන මේ නොපෙනෙන ලෝක පිළිබඳව, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, නිරය, බ්‍රහ්ම ලෝක පිළිබඳව, මේ නොපෙනෙන සියලු ලෝක පිළිබඳව නිරවුල් අවබෝධයක් පින්වතුනි මේ අභිධර්ම දේශනා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තුළින් අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒකෙන් ඉගෙන ගැනීමට. ඒ වගේම ඇතැම් අයගේ අදහසක් තියෙනවා බුදු පිළිම වලට වඳින්න හොඳ නෑ, බෝධි වහන්සේල වලට වඳින්න හොඳ නෑ, එහෙම නැත්නම් අපි මල් පූජා කරනකොට දානමාන දෙනකොට මේවා පිළිබඳ එක එක අයගේ මේක අදහස් මතිමතාන්තර තියෙනවා. ඒවා කොයි වෙලාවට පූජා කරන්න ඕනද, මෙහෙම පූජා කරත් හොඳයිද, බුදුරජාණන් වහන්සේට පූජා කරතු ආහෝ ගන්න හොඳයිද, පරිභෝජනය කරන්න සුදුසුයිද කියලා මේ නොයේක ප්‍රශ්න තියෙනවා. මේ හැම ප්‍රශ්නයකට මේ අභිධර්මය තුළින් උත්තර ලැබෙනවා පින්වත්නි. ඉතින් අන්න ඒ විදිහට පින්වත්නි තව දෙයේ කාරණා පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, වැදගත්ම දේ තමයි පින්වත්නි මේ අභිධර්මයේ ඉගෙන ගැනීම තුළින් තමන්ගේ ප්‍රඥාව පුදුම විදිහට තීක්ෂණ වෙනවා, දියුණු වෙනවා. ඒ නිසා පින්වත්නි අපිට මේ නිවන් දකින වැඩපිළිවෙලේදී ඉතාමත් වටිනාම දේ තමයි අපේ ප්‍රඥාව කියන එක. ප්‍රඥාව නැත්තම් එයාට කවදාවත් සීලයක් වත්රක ගන්න පුළුවන් කමක්. ඉතින් ඒ නිසා පින්වත්නි කෙනෙකුගේ ප්‍රඥාව දියුණු කරගන්න තරම් තවත් වටිනා ධර්මයක් අභිධර්මයේ තරම් නෑ පින්වතුනි. ඉතින් අන්න එතකොට ඒ විදිහට අභිධර්මයේ නොයේ තව ප්‍රයෝජන මේ පින්වතුන්ට පොතපතේ හා මේ පින්වතුන් තවත් ධර්ම කාරණ ඇති. ඉතින් ඒ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය කොටස් හතකට ග්‍රන්ථ වශයෙන් වෙන් කරලා තියෙනවා. ඒව තමයි ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය කියලා. මේ විදිහට මේකට කියනවා සප්ත ප්‍රකරණ කියලා. ඕක තමයි පින්වතුන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. දැන් ඔබව උත්සාහවත් කරන්න හදන්නේ මේ ධම්මසංගණී විභංග ධාතු කතා ප්‍රකරණය උගන්වන්න නෙවෙයි. මේ ප්‍රකරණය ඉගෙන ගන්න ඉස්සරලා අපි තුල යම් දැනුමක් තිබේ. ඒ දැනුම නැතුව ඔබ නිකම් අභිධර්මයේ නොදන්න කෙනෙක් මේ ධම්මසංගණී ප්‍රකරණයේ විභංග ප්‍රකරණයේ වගේ ප්‍රකරණයක් අරගෙන පොඩ්ඩක් කියවලා බලන්න. ඒවත් දෙමළ වගේ කිසිම දෙයක් තේරෙන්නේ නැති, කිසිම වැටහීමක් නැති අවුල්ජාලාවක් වගේ ඔබට පේන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගැනීම තුළින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සත්ත ප්‍රකරණය තමන්ට තනියම කියවලා තේරුම් ගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ අභිධර්මාර්ථ සංග්‍රහය උගන්වන ඊට පස්සේ ඒක මේ අපේ ඒ පාඨමාලාව ඒක ඉවරුණා පස්සේ ඒ දහම් පාසල් ලැබුණු වෙනුවෙන් ඒක හොඳටම ප්‍රමාණවත්. නමුත් ඔබගේ අවශ්‍යතාවය නුවණ හා කැමැත්ත මත ඔබට ඉදිරියේදී ඒ ධම්මසංගණී ආදී ප්‍රකරණයන් කරන්නත් ඔබගේ උනන්දුව කැපවීම මත අපි උත්සාහ කරලා බලමු. ඉතින් ඒ නිසා අද අපි අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරු කරගෙන තමයි මේ දේශනාව ඔබට සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මූලික දවස නිසා මේ පින්වතුන්ට යම් මේ වෙලෙමින් අදහසක් ගන්න ඕනේ නිසා තමයි මම මේ කරුණු කාරණා ටික මේ පින්වතුන්ට හෙළි කරන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනාව හැම වාරෙම පවත්වන්නේ නැහැ. ඉදිරි මාසවලදී කෙලින්ම අපේ ඒ අභිධර්මාර්ථ සංග්‍රහය මුල් කරගෙන පියවරේ පියවරේ පාඩම් අනුව අපි ඉදිරියට කරගෙන යනවා. එතකොට පින්වතුනි අපි දැන් හොඳයි අපගේ අභිධර්ම වැඩසටහන ඒක අවධානය යොමු කරලා පටන් ගන්න. හොඳයි ඔබට හැමෝටම ලැබිලා ඇති සමහර විට අත්පත්‍රිකාවක් පොඩි කොලයක්. ඒක අතේ තියාගන්න හිතේ අර චිත්තචෛසික පිළිබඳව බෙදලා තියෙන පැත්ත නෙවෙයි අර්ථය හේනාර්ථ පරමාර්ථ කියලා බෙදලා තියෙන අන්න ඒ පැත්ත පෙරලා ගන්න ඔබට පින්වතුනි හොඳයි හැම දෙනාම අවධානය යොමු කරන්න මේ ධම්මසංගණී ප්‍රකරණය වාගේ අභිධර්ම ප්‍රකරණ උගන්වනකොට අට්ඨකථාචාර්යයන් වහන්සේලා මුලින්ම යම් දැනුවත් කිරීමක් කරනවා යම් පණිවිඩයක් දෙනවා යම් කිසි කෙනෙක් මේ ධම්මසංගණී ආදී ප්‍රකරණ ඉගෙන ගන්න යනකොට ඔහුගේ හිත විසිරීලා උද්දච්චයට ගිහිල්ලා කලබල වෙලා නීවරණවලින් වැහිච්ච හිතකින් කවදාවත් මේ පොතක් බලන්නවත් එපා කියලා කියනවා. එළඹ සිටි සිහියෙන් යුක්තව ඉතාම ඕනෑකමින් කල්පනාවෙන් අවධානයෙන් යුක්තව සිහිය පිහිටවාගෙන මේ පොත ඉගෙන ගන්න කියන අවවාදයේ පුරාණ ඇතුළන් විසින් දීලා තියෙනවා. ඉතින් මේ නිසා සාමාන්‍ය ජාතක කතා, සූත්‍ර දේශනා, කතා වස්තු වගේ නෙවෙයි මේ අභිධර්මයේ කියන එකට හොඳ සිහි කල්පනාවකින් මේ කියන එක වචන ඔස්සේ යන්නේ නැතුව ඒ තුලින් කියවන අර්ථයටත් හිත යොමු කරගෙන ඒක තමයි ජීවිතයට ගලපාගෙන මේ කරගෙන ගියොත් ඒක ඔබට බොහෝම රසවත් වේවි. ඒකත් ඔබේ කෙලෙස් නිවෙන්නත් හේතු වෙනවා. ධර්ම ශ්‍රවණී කියන විමුක්තායතනයේ ඔබට වේවි. ඉතින් ඒ නිසා මේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට බොහෝම සිහි කල්පනාවෙන් හිත එහාට මෙහාට යන්න නොදී මේ ගැන අවධානය ඉගෙන ගන්න. මේ පින්වතුන්ට මුලින් මතක් කරා මේ අභිධර්ම දේශනාව තියෙන්නේ සම්පූර්ණම පරමාර්ථ දේශනාවක් ඇසුරින්. ඒ අතරේ සම්මුති දේශනා තියෙනවා. නමුත් මේ අභිධර්මයේ තුලින් විවර කරලා ප්‍රකට කරලා දෙන්නේ පරමාර්ථ ධර්මයක් පිළිබඳව. පුද්ගල පඤ්ඤාක්තිය වගේ ප්‍රකරණ තුල මේ සම්මුති දේශනා ගොඩනැගිලා තියෙනවා. නමුත් බොහෝ විට මේ අභිධර්මයේ පරමාර්ථ පිළිබඳවයි පෙන්නනවා. එතකොට පරමාර්ථ කියනවා බුදු කෙනෙක් පහළ වෙන්න පෙර අපි හීනෙකුතුවත් හිතර නැති ධර්ම ටික. ඔබ මේ පරමාර්ථ පිළිබඳව යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් එයා කවදාවත් එයා තුලින් අකුසලයක් වෙන්නේ නැහැ. කෙලෙසයක් හටගන්නේ නැහැ. හැම වෙලාවෙම මතක තියාගන්න ඔබ තුළ දුක, කනගාටුව, ශෝක පරිදේව ආදී දුක් දුම්නස් ආදී යමක් උපදිනවා නම් එහෙම නැත්නම් යම් කිසි ක්ලේශ ජාතයක් උපදිනවා නම් යම් කිසි ශික්ෂාවක් ඔබ අතින් බිඳෙනවා නම් මේ සියල්ලම වෙන්නේ ඔබ පරමාර්ථය නොදන්නා නිසායි. පරමාර්ථය වරදවාගත්තු නිසාමයි. එනිසා යම් කිසි කෙනෙක් පරමාර්ථ ධර්ම ටික කෙනෙක් ජීවිතෙන් දකින්න පුළුවන් වෙලා හිටියොත් එයාට දුක එන එක වළකිනවා. ඉතින් ඒ නිසා මේ පරමාර්ථ කියන ඒවා අපි සංසාර ගමනේදී අඩුවෙන්ම අහලා තියෙන දේවල්, අඩුවෙන්ම ඉගෙනගෙන තියෙන දේවල්. මේ ජීවිතේ ගත්තත් ඔබ මේ වයසට එනකොට ඇතැම් අය ජීවිතෙන් භාගයක් විතර ඉගෙනගත්තේ සම්මුති දේවල්, වැඩගෙන නැති දේවල්, දාලා යන දේවල් පිළිබඳව. ඔබ ඔබගේ රූපේ පිළිබඳව, ඔබට උපදින හිත පිළිබඳව, ඒ හිතේ යෙදලා තියෙන සිතුවිලි පිළිබඳව බොහෝ දෙනෙක් ඉතාම කලාතුරකින් තමයි ඉගෙනගෙන තියෙන්නේ. එනිසා උපන්න දවසේ ඉඳන් අපිට ලැබිලා තියෙන අධ්‍යාපනයේ කියන එක මේ පරමාර්ථයෙන් වෙච්චි කෙලෙස් සහිතව ඉගැන්වීම ටිකක්. ඒ තුළ රාග දේශ මෝහ සහිතයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හීනෙන් පවා හීන දැක්කත් දැක්කේ මෙන්න මේ සම්මුතිය තුළ පරමාර්ථය තුළ නෙවෙයි. ඒ නිසා මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න යන්නේක ටිකක් අමාරු. අන්න ඒ හින්දා තමයි මේ අභිධර්මයේ ගැඹුරුයි කියලා කියන්නේ. දැන් මේ පින්වතුන් තමන් දෙමළෙන් කතා කරොත් දෙමළ දන්නේ නැති අයට ඒක නිකන් කෑ ගැහිල්ලක් විතරක් ගෝසාවක් වගේ හෙන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගන්නතේ නැති අද ඉගෙන ගන්න ආධුනික පිරිසක් ඉන්නවා නම් එයාලට මේක ඒ වගේ එකක්. ඒ නිසා එකින් එක ක්‍රමානුකූලව ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මම අදහස් කළේ ඒකයි. ඔබගේ දහම් පාසල ශිෂ්‍යයා කියන තැනට එහා ගියපු අරමුණක් තුලත් එක තමයි මම මේ ගමන යන්නේ. ඉතින් ඒ නිසා ඒකේ යම් බාධාවක් හෝ තියෙනවා නම් අපි ඉදිරියේදී කතා කරලා ඒක පිළිබඳව යම් තීරණයකට එමු. ඒ කියන්නේ අපි දහම් පාසලක උගන්වන්න අධ්‍යාපනයක් විතරක් මේ කාලේ සීමා කරනවද? එහෙම නැත්නම් ඔබගේ ආධ්‍යාත්මිකයක් හැදෙන විදියට මේක කරගෙන යනවද කියන එක අපි ඉදිරියේදී කතා කරලා බලමු. දැනට මම එහෙම කරගෙන යන්නේ ඔබගේ ආධ්‍යාත්මයත් හැදෙනවා. ඔබට අවශ්‍ය නම් මේ පිට වෙන්නත් පුළුවන් නිසා. ඒ නිසා පින්තුනි මේ අපේ අභිධර්මයේ ඉදිරි පාඩම් වලට යන්න පෙර මේ පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද කියලා ටිකක් හරියට නිර්වෘල් විස්තර සහිතව පැහැදිලි කරගන්න වෙනවා. මොකද අපි මේ පරමාර්ථය තුල නැති නිසා. ඒ වගේම මේ පරමාර්ථ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න යන්න වෙන්නේ අපි අද රැවටිලා ඉන්න සම්මුති වචන තුලින්. අන්න ඒ නිසා තමයි මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්නේ. ඒ නිසා උදාහරණයක් වශයෙන් අපි පරමාර්ථ ධර්මයක් කියනකොට අපි කියමු රූපේ පිළිබඳව පඨවි ධාතුව කියලා කියන පඨවි කියලා කියන. දැන් මේ කෝපේ කියන එක කෙනෙකුට පඨවි ආපෝ තේජෝ වාඩි මොකද්ද කියලා ඇහුවොත් මේක පඨවි ධාතුව උන්නස්සේ උස්සන්න එකක් කියලා කියනවා. කෝපේ කියන්නේ පඨවි ධාතු සමූහයකින් හා ආපෝ ධාතු ආදි සමූහයකින් හැදිච්ච එකක් කියලා. දැන් එහෙම කිව්වොත් ඇත්තටම ඔබ පරමාර්ථ ස්පර්ශ කරා නෑ. ඔබ හරියටම මේ පඨවි ධාතුව කියලා කියනකොට තද ගතියෙන් යුක්ත වූ රූප කොටස් ටිකකට තමයි අපි පඨවි කියලා කියන්නේ. මම මේ පරමාර්ථය හඳුන්වා දෙන්න නිසා රූපයේ පිළිබඳව පාඩමක් කරන්න යනවා නෙවෙයි. එතකොට කෝපය පඨවි ධාතු සමූහයක් කියලා කිව්වොත් කෙනෙක් මේ කෝපය කියන අදහස ඇතුළේම පඨවි ධාතුව බලන්න කිව්වොත් එයාට කවදාවත් පරමාර්ථය ස්පර්ශ වෙලා නැහැ. ඒ නිසා පින්වතුනි අපි කොහොමද හරියට පරමාර්ථය ස්පර්ශ කරගන්න ගියෝ? අපි කියමු මේකේ උදාහරණයක් වශයෙන් ධර්මයට අනුව මේක තුළ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජාති රූප ධර්ම රාශියකින් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න විතරක් අපි මේක අපි කියවමු. මේ කෝපය කියන්නේ පඨවි ධාතු සමූහයක් කියලා අපි මේ කාරණාව පැහැදිලි කරගන්න මේ විදිහට දැන් හිතමු. එහෙම හිතුවා කියලා වැරදුකුත් නැහැ. තමන්ගේ කෙලෙස් කෙරේ. ඉතින් එතකොට කෝපය කියන්නේ පඨවි ධාතු සමූහයක් කියලා කිව්වොත් හරිද වැරදිද? වැරදි. ඇයියේ? ඒ පඨවි ධාතු වලට හැඩ සටහන් වර්ණ සටහන් නැහැ. ඉතින් ඒ නිසා පඨවි පරමාර්ථ ධර්ම වල ස්වභාවය තමයි පින්වතුනි ඒක නැවත අන් ආකාරයකට වෙනස් ආකාරයකට වෙනස් මුහුණුවරක් ගන්නේ නැහැ. පරමාර්ථ ධර්මවල ස්වභාවය. එතකොට පඨවිය කියන එක පරමාර්ථ ධර්මය. එතකොට අපි කෝප්පෙ පඨවි ධාතුව කියලා කිව්වොත් මේක කඩලා අපිට ගොඩවව වෙනස් දෙයක් වඩපත් කරනවා. මේක කැලිටික කඩල. අපි මැටි ගොඩක් නම් කියමුකෝ මේක මැටි වලින් හදපියක් නම් මේක මැටි ටික දිය කරලා වෙනත් දෙයක් වඩපත් හදන්න පුළුවන්. සැබෑ පරමාර්ථයන්ගේ එහෙම ආකාර විකාර වීමක් නැහැ. ඒ නිසා කෙනෙක් හරියට පරමාර්ථ ස්පර්ශ නොවුනොත් ඒ සම්මුතියෙන් මිදෙන්න ඕනේ. සම්මුතියෙන් මිදිලා හැඩ සටහන් වර්ණ සටහන් මේ සටහන් නිමිති නැතුව යාට පිරිසුදු ධර්මයේ විතරක් මතුවේ. එහෙනම් අපි කොහොමද මේක තේරුම් ගන්නේ? මේ කෝපය ගැන අපි පරමාර්ථය පිළිබඳව කියන්න ගියොත් අපිට කියන්න වෙන්නේ මෙන්න මේ විදියට. තදගතිය ලක්ෂණ කොට ඇති රූප සමූහයක් යම් ආකාරයකට රාසි වෙලා තියෙනකොට යම් හැඩයකට රාසි වෙලා තියෙනකොට ඒකට කියනවා මොකක් කියලාද? කෝපේ කියලා. පිඟාන කියනවා මිසක් කෝපේ පටවි ධාතුව මේසේ පටවි ධාතුව පිඟාන පටවි ධාතුව නෙවේ. අන්න ඒ විදිහට කෙනෙක් අපි කියමුකෝ සබ්දයක් කියන එකත් ඔය වගේ ගත්තු. සබ්දය කියන එක පරමාර්ථ ධර්මයක්ද සම්මුතියක්ද? පරමාර්ථ ධර්මයක් සබ්දය. මිනිස්සුන්ගේ හඬ කුරුල්ලන්ගේ හඬ කිව්වොත් එතකොට ඒක සම්මුතියක්. එතකොට අපි සබ්දය කියන පරමාර්ථය හරියට අරමුණුත් මිනිස්ස සබ්ද කුරුල්ලන්ගේ සබ්ද බල්ලන්ගේ හඬ කියලා මේවත් එක්ක ගැට ගැහිලා ඉනවා නම් එයා අර්ථය වැරදිව තරහතියි. ඒ නිසා ඒ සබ්දෙට ඒ සබ්දයන්ගේ ස්වභාවයන් වලට අපි මිනිස්යාගේ හඬ බල්ලන්ගේ හඬ සත්තුන්ගේ හඬ බෙර හඬ වාදන හඬ කියලා අපි පැනවීමක් කරනවා. හැබැයි ඒ වස්තුව ද්‍රව්‍ය කාරණාව පරමාර්ථ ධර්මයක් නෙවෙයි. අන්න ඒ විදිහට අපි මේ පරමාර්ථයේ හැම වෙලාවෙම අපි ගන්න යනකොට මේ සම්මුතියත් එක්ක බොහෝ අය ගැට ගන්නවා. සම්මුතියට පැටලිලාමයි ගන්නෙ. අන්න ඒ නිසා තමයි මේ පින්වතුන්ට මම මේ කාරණාව ටිකක් වැඩිපුර කියන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා මේ පරමාර්ථය පැහැදිලි කරලා දෙන්න යන්නකොට සම්මුතිය ගැන කතා නොකරන බෑ. සම්මුතිය පදනම් කරගෙන ඒ සම්මුතිය ඇතුලේ සැඟවිලා තියෙන පරමාර්ථ ධර්ම ටික මතු කරගන්නයි අපි උත්සාහ දෙන්නේ. එතකොට එහෙනම් ලෝකය සියලු ලෝක ධර්මයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් සම්මුති හා පරමාර්ථ කියලා. සම්මුති ධර්ම හා පරමාර්ථ ධර්ම කියලා බෙදන්න පුළුවන්. එතකොට මේ සම්මුති ධර්ම කියනේවා හැම වෙලාවෙම පැනවිලා තියෙන්නේ පරමාර්ථ ධර්මයක් මුල් කරගෙනමයි. එතකොට පරමයි මේ සම්මුතිය ගොඩ නැගිලා තියෙන්නේ. ඊට නැතිව සම්මුතිය තියෙන අවස්ථා තියෙනවා. අපි නිකන් පොදුවේ කිව්වොත් එහෙම අතීත කාලය කියලා කිව්වොත් ඒකේ යමක් නැහැ. නමුත් අතීතය කියන එක සම්මුති ධර්මයක්. ඉතින් ඒ විදිහට පින්වතුනි බොහෝ සම්මුති ධර්ම පරමාර්ථ ධර්ම උදෙසා පනවපු දේවල්. එතකොට සම්මුති ධර්ම කියලා කියන්න මොනවද? විමසන කොට ඇති දෙයක් බවට පෙනී සිටමින් විමසන්ද විමසන්ද ඒ දේ අතුරුදහන් වෙලා යනවා, වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙනවා නම් අපි ඒකට කියනවා සම්මුති ධර්ම කියලා. විමසන්ද මත්තෙන් නොපෙනී විමසන්ද විමසන්ද මතු වෙලා ප්‍රකට වෙලා පේනවා නම් ඒවට කියනවා පරමාර්ථ ධර්ම කියලා. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ මේ වටාපත කියන එක ඔබට පේනවා මේ වටාපත. එතකොට මේ වටාපත කියන එක නම ගත්තොත් සම්මුතියක්. එතකොට ඔබ අපි හැමෝම ලෝකයේ මේක මොකද්ද කියලා අහුවොත් වටාපත කියලා දන්නවා හඳුනනවා විවාහ කරනවා. අපි හැමෝම මේක ඇත්ත වටාපත කියලා එකක් තියෙනවා සත්‍ය වශයෙන් තියෙනවා කියලා අපි ලෝක විවහාරය කියන පිළි අරගෙන තියෙනවා. ලෝක විවහාරය තුල මේක ඇත්ත. නමුත් පින්වතුනි පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් මේක විමසලා බලන්න ගියාන් පස්සේ මේ අපිට වැටහිච්ච අර්ථය වැටහිච්ච දේ විනප්පයක් බවට පත් වෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන්නේ සත්‍යම නෙමෙයි සත්‍ය වගේ මැවිච්ච දෙයක්. අන්න ඒ නිසා පින්වතුනි මේ වටාපත කියන එක අපි අරගෙන මේ වටාපත කිව්වේ මොකද්ද කියලා කෙනෙක් නොනින් විමසලා බැලුවොත් එයාට හම්බෙන්නේ ලීයක් හම්බෙනවා තල්පත්‍ර ටිකක් හම්බෙනවා ඊට පස්සේ නූල් ටිකක් හම්බෙනවා ඉරතු වර්ගයක් හම්බෙනවා මේ වගේ කෑලි ටිකක් හම්බෙනවා. මේ කෑලි ටික එකින් එක ගලවලා විමසලා බැලුවොත් එයාට වටාපතක් හම්බෙන්නේ නැහැ. කෑලි ටිකක් නම් හම්බෙනවා. එහෙනම් එයා නුවණැති කෙනෙක් ඇහුවොත් ඔබ වටාපත කිව්වේ මේකෙන් කොයි එකටද කියලා එයාට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා සම්මුතියේ ස්වභාවය තමයි විමසන්ඩ පෙර පෙනී සිටලා විමසන්ඩ අතුරුදහන් වෙලා යනවා නම් ඒකට කියනවා සම්මුති සත්‍ය කියලා. මේකට තවත් ඉගැන්වීමක් තියෙනවා හීනාර්ථ කියලා. මේ පින්වතුන්ට මේ පත්‍රිකාවේ පෙන්වලා තියෙනවා අර්ථ කියලා මුලින්ම ලොකුවට වචනයක් පෙන්වලා තියෙනවා. මේ අර්ථය කියන එක බෙදලා තියෙනවා හීනාර්ථ හා පරමාර්ථ කියලා. එතකොට අර්ථය කියලා කිව්වේ මොකක්ද? මේ අර්ථ කියලා කිව්වේ වචනයේ තේරුම තමයි පින්වතුනි. අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ආයතන හයෙන් අරමුණක් ගන්නකොට අපි යමක් දකිනකොට අපිට යමක් මොනවාරි දෙයක් ඇහෙනකොට ඒ ඇහීම හෝ දැකීම හෝ දැනීම ඔස්සේ අපි හිතට යමක් වැටහෙනවා නේද? අන්න ඒ වැටහෙන එකට කියනවා අර්ථයක් කියලා. එතකොට අපිට දකින අහන දැනගන්න හැම දෙයක් තුළම මොනවාරි දෙයක් වැටහෙනවා නේද? අපි මොනවහරි දෙයක් දන්නේ නැති දෙයක් දැක්කොත් දන්නේ නැති දෙයක් නමක් නැති එකක් කියලා හරි අපිට වැටහෙනවා. ඒ වගේ මොනවහරි වැටහීමක් එනවා. හැබැයි මේ වැටහීම හරි දෙයක් වෙන්නත් පුළුවන් වැරදි දෙයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ අර්ථය කියන එක කොටස් දෙකකට බෙදෙනවා හීනාර්ථ හා පරමාර්ථ කියලා. එතකොට ඉස්සෙල්ලා මම කියපු විග්‍රහයම තමයි ඒ වැටෙන අර්ථය පිළිබඳව විමසලා බලනකොට ඒක වෙනත් දෙයක් බවට හෝ වෙනත් ආකාරයක් ගන්නවා නම් ඒවට කියනවා හීනාර්ථ කියලා. ඕකටම තමයි මම මුලින් කිව්වේ සම්මුතිය පඤ්ඤාප්තිය කියලා. ඒකටම තමයි මේ හීනාර්ථ කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට වැටහිච්ච දේ සැබෑ වශයෙන් නැති දෙයක්. ඒකට කියනවා හීනාර්ථය කියලා. අපිට වැටහිච්ච දේ විමසලා බලනකොට සැබෑ වශයෙන් ඇති දෙයක් නම් අන්න ඒකට කියනවා පරමාර්ථය කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට වැටෙන අර්ථය කොටස් දෙකකට බෙදලා තියෙනවා හීනාර්ථ හා පරමාර්ථ කියලා. එතකොට හීනාර්ථය කියන එක තවත් නම් ගොඩාක් ඒවල කියනවා සම්මුතිය, පඤ්ඤාප්තිය, විවහාරය, පණවා ගැනීම ආදී නොයේ ඔලින් අපි අද විවහාර කරනවා. එතකොට මේ සම්මුතිය හීනාර්ථය කියන එක තමයි තුල තමයි පින්වතුනේ දෙවියන් මරුත් සහිත සියලු ලෝකයා මේ සම්මුතියේ හීනාර්ථය තුලයි. මෙතන ඉඳන් යම් කිසි කෙනෙක් අවීජි මහා නරකයට ගිහිල්ලා නිරිසතුන් කියලා උපදිනවා නම් එයත් මෙතන ඉඳන් හිත දියුණු කරලා මේ සම්බුද්ධ ශාසනය දහමක් අහන්නේ නැතුව නෙව සංඥා නා සංඥායතනේ කියන අරූපී භක්ම ලෝකෙට ගිහිල්ලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ අතර යම් කෙනෙක් සැරිසරනවා නම් මේ සියලු සත්වයෝම මෙන්න මේ හීනාර්ථයේ තුල තමයි සම්මුතිය තුල තමයි. ඒ නිසා තමයි මේ කතිල් මං කිව්වේ මේ තුල තමයි පින්වතුනි සියලු සසර ගමන ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ හීනාර්ථයෙන් සම්මුතියෙන් මිදෙන්න ඕනේ. එතකොට ඒ සම්මුතියෙන් මිදෙන්න නම් පින්වතුනි අපිට සම්මුතිය විමසලා බලලා එතන තියෙන යථාර්ථය ප්‍රකට කරගන්න වෙනවා. ඒ නිසා ලෝකේ හම්බෙන ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් හැද පුටු මෙස් ඒ වගේම අපි සත්ව පුද්ගල භාවයෙන් විහා කරන තිරිසන් සත්තු මිනිස්යෝ දෙවියෝ බ්‍රහ්මයෝ ආදී මේ සියල්ලම අපි කියන්නේ මේ ඔක්කොම සම්මුති කියලා කියනවා. බුද්ධ දේශනාව පින්වතුනි ඒ සත්ව පුද්ගල බව විවහාරයේ ඉක්මවා ගියපු අනාත්ම වූ දේශනාව. ඒ නිසා මේ සම්මුතිය තුළින් අපි පරමාර්ථ ධර්මය මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මේ අපිට ධර්ම ග්‍රන්ථයේ මේ විදිහේ කතාවක් වෙන්නවා. අඳුරේ සිටින කෙනෙකුට ගිනි බෙලෙල්ලක් වේගේ කරගෙනකොට ඒක අපිට වලල්ලක් වගේ පේනවා. වලල්ලක් වගේ පෙනුනත් ඇත්තට මේක මැවිච්ච දෙයක්. ඒ නිසා ඒක ළඟට ගිහිල්ලා විමසලා බලනකොට ඇති දෙයක් නෙවෙයි. ළඟට ගියත් ඈතින් බැලුවත් පෙනෙන්නේ නැති රත් වෙලා තියෙන යකඩක ගින්දර වගේ ඇල්ලුවාම ස්පර්ශ කරාම විතරක් දැනෙන ධර්මතා ටිකකුත් තියෙනවා. අන්න ඒ වගේම නොපෙනෙන නමුත් සැබෑවටම පවතින ධර්ම වලට කියනවා පරමාර්ථ ධර්ම කියලා. එතකොට ඒ විදිහට පින්වතුනි මේ පරමාර්ථ ධර්ම කියනවා කොටස් හතරකට බෙදලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ විසින් මේ පරමාර්ථ ධර්ම කොටස් හතරකට බෙදලා තියෙනවා. එතකොට දැන් අපි මම විශ්වාස කරන මේ සම්මුතිය කියන්නේ මොකක්ද කියලා හැමෝටම වැටහෙන්නේ නැති කියලා. ඒක වැටහිච්චි නැති කෙනෙක් පැටලිච්චි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මට කතා කරලා කියන්න. මම විශ්වාස කරනවා මේක වැටහෙන්නේ නැති කියලා. මේ සම්මුතිය කියන්නේ මොකක්ද කියලා. එතකොට අද අපි ව්‍යවහාරයේ තියෙන හැම දෙයක්ම සම්මුතිය. දැන් අපි මේ කියන ඔරලෝසුව, බෝතලේ, මේසේ මේ හැම එකක්ම ගත්තාම සැබෑ වශයෙන්ම නැති මැවිච්ච දේවල් ටිකක්. අපි තවත් ඉදිරියේදී මේ ගැන වරින් වර අපි මේක කතා කරන්න උත්සාහවත් වෙනවා. දැන් අපි පරමාර්ථ දේශනාවට යන්න උත්සාහවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන් ලෝකයම ගත්තාම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් භූමියම ගත්තාම මේ තුන් භූමියම නිර්මාණය වෙලා තියෙන්නේ පරමාර්ථ ධර්ම තුනකින් කියලා. මොනවද ඒවට කියනවා? චිත්ත, චෛතසික, රූප කියලා පරමාර්ථ ධර්ම තුනක් තියෙනවා. ඊට අමතරව තව පරමාර්ථ ධර්මයක් තියෙනවා. මේ ලෝකෙට අයිති නැති ලෝකෙට එහා ගියපු ලෝකෝත්තර වූ පරමාර්ථ ධර්මයක් කියනවා. ඒකට අපි කියනවා නිර්වාණ පරමාර්ථය කියලා, නිවන කියලා. එතකොට ඔක්කොම පරමාර්ථ ධර්ම කියලා කියනවද හතරක් තියෙනවා. චිත්ත, චෛසික, රූප, නිබ්බාන කියලා. එතකොට ඒ පරමාර්ථ කොටස් දෙකකට බෙදලා තියෙනවා ලෞකික පරමාර්ථ හා ලෝකෝත්තර පරමාර්ථ කියලා. එතකොට ලෞකික පරමාර්ථ මොනවාද? චිත්ත චෛතසික රූප ලෝකෝත්තර නිර්වාණය. එතකොට පරමාර්ථ කියන වචනයෙන් කෙනෙකුට අදහසක් එන්න පුළුවන් මේවා මේ ස්ථිර තියෙන ස්ථාවර නොසෙල්වෙන දේවල් හැටියට. එහෙම පරමාර්ථ පිළිබඳව තේරුම් ගත්තොත් වැරදි. පරමාර්ථය සැබෑවටම ඇති දෙයක්. නමුත් ඒක නিত্য දෙයක් ස්ථිර දෙයක් නෙවෙයි. ඒ පරමාර්ථ ධර්මයේ කියන එක හැම වෙලාවෙම ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්මය. ඒ නිසා පින්වත මේ චිත්තචෛසික රූප කියනවා හටගනිමින් විකාර වෙමින් නිරුද්ධ වෙමින් පවතින නිසා තමයි ඒ පරමාර්ථ වලට ලෞකික පරමාර්ථ කියලා කියුවේ. නිවනට ලෝකෝත්තර පරමාර්ථය කියලා කිව්වේ ඒ පරමාර්ථය සැබෑ වශයෙන් සත්‍ය වශයෙන් ඇති දෙයක්. නමුත් ඒක මේ කියන චිත්තසහිතික රූප වගේ වෙනස් වෙන, නිරුද්ධ වෙන, ආකාර විකාරවලපත් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි මේ කියපු චිත්තසහිතික රූප කියන සියලු පරමාර්ථ ධර්මයෝ ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. හේතුන්ගෙන් හටගත්තු දේවල්. හේතු ප්‍රත්‍ය රාසයකින් සමවායකින් හැදිච්ච දේවල්. අන්න ඒ නිසා තමයි මේ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒ හටගත්තු ධර්ම නැති වෙන්නේ. නිවන නිත්‍ය එකක් ස්ථිර එකක් කියලා කිව්වොත් නිසාද? නිවන හේතු ප්‍රත්‍යකින් හටගත් එකක් නොවන නිසා. එතකොට නිවන ලෝකෝත්තර කියන මේ කාරණාව ගත්තාම නිවන විතරද ලෝකෝත්තර වෙන්නේ? තව මොනවාද ලෝකෝත්තර ධර්ම තියෙන්නේ? කාටද කියන්නේ බලන්න. මාර්ගඵල සිද්ධි ඒවටත් ලෝකෝත්තර ධර්ම. හැබැයි ඒවා නිත්‍යයිද? නෑ. ඒ නිසා ඒ මා ඵලය හටගත්තේ මාර්ගයේදී. එතකොට ඒකට ප්‍රත්‍යක් තිබුණා. මාර්ගයේ හටගත්තේ විපස්සනාවකින්. ඒකට ප්‍රත්‍යක් තිබුණා. ඒ නිසා මේව ලෞකික වුණාට ඒවා සංකත ධර්ම. ඒ නිසා නිවනට අසංකත කියලා කියනවා. ඒක ලෝකෝත්තර වුණත් ඒක අසංකතයි. ඒක නිත්‍යයි ස්ථිර නිසා. ඒ නිසා ලෝකෝත්තර වූ මාර්ගඵල අසංකත නෙවෙයි සංකතයි. නමුත් ඒව ලෝකෝත්තර වෙන්නේ ඒ ලෝකෝත්තර ධර්මයන්ට මේ නිවන අරමුණු වෙන නිසා. නිවනට මේ ධර්මයන්ගෙන් පමුණුව නිසා ඒවට ලෝකෝත්තර කියලා කියනවා. නිවනට විතරක් කියන්නේ නැතුව. ඉතින් ඒ විදිහට පින්වතුනි අපි මේ පරමාර්ථ ධර්ම චිත්ත චෛතසික රූප කියලා ලෞකික පරමාර්ථත් ලෝකෝත්තර පරමාර්ථ වශයෙන් නිර්වාණී කියන පරමාර්ථයත් ඉගෙන ගත්තා. එතකොට මේ තවත් ලෝකෝත්තර පරමාර්ථ තිබුණයි මේ මාර්ගඵල කියලා. මේ පරමාර්ථ ටිකත් මෙන්න මෙතන චිත්ත චෛතසික කියන ඇතුලේ තියෙනවා. ඒ නිසා මෙතෙන්ට අමුතුවෙන් ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නිර්වාණය කියන එක පමණක් දාලා තියෙනවා. එතකොට අපි මේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ තුන පිළිබඳව තමයි පින්වතුනි අභිධර්මයේ මේ පුරාවටම ඉගෙන ගන්නේ. හිත පිළිබඳව කාගේවත් හිත් පිළිබඳව නෙවෙයි. මේ පොත්වල තියෙන හිත් පිළිබඳවත් නෙවෙයි. අපගේ හිත ගැන, අපිට උපදින හිත් පිළිබඳව, අපිට යම් කෙලෙස් සහිත හිතක් ඉපදුනාම මේ හිත මොන හිතක්ද? අපිකාව කුසල් හිතක් ඉපදුනාම මේ හිත කුමන කුසල් හිතක්ද? එහෙම නැත්නම් මේ දුක ආවේ මොන වගේ හිතක් ඉපදිලාද කියලා මෙන්න මේ විදිහට තම තමන්ට උපදින හිත් පිළිබඳව මිසක් පොතේ හෝ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන මේ චිත්තචෛසික ඉගෙන ගන්නවා කියන තැනින් නෙවෙයි අපි මේක ඉගෙන ගත යුත්තේ. ඒ නිසා පොතේ මේ වචන තියෙනවා, මේවා බෙදලා තියෙනවා. හැබැයි ඒවා පොතෙන් ඉගෙන ගන්න විෂයක් නෙවෙයි, අපි තුලම ඇතිවන එහෙත් අපි නොදන්න ධර්ම ටිකක්. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ අපි නොදන්න ඒ අපි ගාව පවතින යථාර්ථය මතු කරලා පෙන්වන එක තමයි බුදුදහමින් අපිට හෙළි කරලා පෙන්වන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතා සියල්ලම ඔබ ගාව මම ගාව තියෙන එහෙත් අපි නොදන්න ධර්ම ටික. ඒ ටික අපි මතු කරගන්නයි මේ උත්සාහය. ඒ ටික ඔබ මතු කරගත්තොත් ඔබට සත්‍යයක් ඇහෙනකොට ඔබ එතන තියෙන සිත හෝ සිතුවිලි හෝ රූපය හෝ මතු කරගත්තොත් ඔබ කවදාවත් ඒ සත්‍යයට බණින්න යන්නේ නැහැ. ඒ සත්‍යයට දුකක් ඇති කරගන්න යන්නේ නැහැ. අන්න ඒ නිසා කෙනෙකුට මේ ධර්ම ටික ඒ ඇහෙන දේ හෝ දකින දේ ඔස්සේ මතු කරගන්න පුළුවන්. එයා තමයි සැබෑවටම බහුසුත කෙනා කියලා කියන්නේ. එයා තමයි ධර්මදර කියලා කියන්නේ. එයා තමයි මේ ශාසනයේ ධර්ම ලාභේ ලැබුණු කෙනා කියන්නේ. මිසක් එහෙම නැතුව මේ අභිධර්මයේ පිටකේවත් සූත්‍රවත් කඩපාඩම් කරගත්තු එයාට නෙවෙයි. ඒ නිසා අන්න ඒ අපිට උපදින චිත්තචෛසික රූප පිළිබඳවයි කතා කරන්නේ. එතකොට අපි මුලින් යම්තර සතහනක් මේ චිත්තචෛසික රූප පිළිබඳව විග්‍රහ කරනවා. මේ පින්වතුන්ට මේ මුලින් අපි මූලික ගිය මාසේ තිබුණ දේශනාවෙත් මතක් කරා. මේ දේශනාව අපි කරගෙන යන්නේ නොදන්නම කෙනා ඉලක්ක කරගෙන කියලා. ඒ නිසා මෙතන දන්න අය ඉන්න පුළුවන්, බොහෝ දන්න අය ඉන්න පුළුවන්, මොකවත් නොදන්න අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්නගන්න කෙනාගේ මට්ටමේ ඉඳන් යන හින්දා තමයි ඇතැම් අයට මේක පිළිබඳව සමහර විට අවාසියක් වෙන්නත් පුළුවන්. නමුත් ඔබට මේකේ අර්ථයට හිත තියාගන්නියොත් කවදාවත් අවාසියක් වෙන්නේ නැහැ. ධර්මයේ කියලා කියන්නේ අහන්න අහන්න නුවණ සිහිය දියුණු වෙනවා, කෙලෙස් ප්‍රහාණය වෙනවා මිසක් එකදැන පල් වෙන ධර්මයක් නෙවෙයි. යන්නේ ඒසෑ. එතකොට මූලික මුලින්ම තියෙන අපිට චිත්ත පරමාර්ථය පිළිබඳව හිත කියනකොට හිත පිළිබඳවයි අපි යම් සතහනක් යම් දෙයක් අපි ඉගෙන ගන්න. ඊට පස්සේ අභිධර්මයේ පුරාවට මේ හිත බෙදලා තියෙන හැටි ඒ කුසල් ලකුසල් වශයෙන් භූමි වශයෙන් පුද්ගල වශයෙන් බෙදෙන හැටි ඊට පස්සේ අපි උගන්වනවා. ඒවා කුසල් අකුසල් වශයෙන් හරි භූමි වශයෙන් හරි එහෙම නැත්නම් ඒවා නොඑක ආකාරයෙන් වර්ග කරන්න පෙර මේ හිත කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න වෙන්නේ නේද? ඉතින් ඒ නිසා මේකට තව නොඑක නම් දෙනවා. හදයම්, පණ්ඩරම්, මනෝ, මානසං, චිත්තං ආදී වශයෙන් නොඑක නම් දීලා තියෙන මේ ධම්මසංගණී ප්‍රකරණේ. ඒ කියන්නේ හිත කියලා කියනවා, විඥානීය කියලා කියනවා, මනෝ විඥානීය, මනස කියලා කියනවා. මේ විදිහට නොයේක් විවහාර නම් මේ හිතට කරේ. එතකොට මේ කුමන ආකාරයෙන් කිව්වත් කියන්නේ එකම ධර්මයක් පිළිබඳවයි මේ හිත පිළිබඳවයි. එතකොට මේ හිත විඥානීය කියන එක අපිට මේ ඇහැට පේන, කනට ඇහෙන, අතින් අල්ලලා දිවෙන් ගාලා දැනගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විඥානීය හිත කියන එක නුවණින් දැනගන්න පුළුවන් පරමාර්ථ ධර්මයක්. ඒ නිසා තමයි මේක ටිකක් අසීරු වෙන්නේ නුවණින් දැනගන්න ඕන එකක් නිසා. එතකොට දැන් අපි මේ හිත පිළිබඳව තේරුම් ගන්න යනකොට මේ ආයතන 6 හරක්. ආයතන කියන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6 හරහා ඔබට යම් යම් දේවල් දැනගන්න ලැබෙනවා. අපි ඒවට කියනවා රූප දකින්නවා, ශබ්ද අහනවා, ගන්ධ ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, හිතට සිතුවිලි දැනෙනවා කියලා අපි කතා කරනවා, විවහාර කරනවා. මේ ඔක්කොම දැනීම් ටික නේද? ඔබට යම් පෙනෙනවා නම් පෙනීමක් යම් ආකාරයක දැනීමක්. ඇහෙනවා නම් ඒකක් දැනීමක්. මේ දැනීම් වර්ග කරනවා ඒ දැනීම් ආයතනයේ හරහා. ආයතනය කියලා මම නම් කරේ ඇහැ කන නාසය කියන මේ ආයතන ටික. එතකොට ඒ හරහා මේක වර්ග කරනවා ඇහෙන් දකින කොට ඒ දැනුමේ හිතට. ඒ හිත නම් කරනවා චක්කු විඥානේ කියලා. එහෙම නැත්නම් අපි ලෝක විවහාර කරනවා මට පෙනුණා කියලා. එතකොට පෙනුනේ මටද? ඒ පෙනුණු මම කවුද කියලා කෙනෙක් විමසන්න කියලා. අපි මම මේ ඇහෙන්න දැක්කා කියලා අපි කියනවා නේද? හැබැයි එහෙම කියන කෙනෙකුගෙන් ඕක තමන්ම විමසලා බලුවොත් ඔය දැක්ක මම පෙන්වන්නකෝ කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙම එකක් නැති වෙනවා. රූපේ අරන් පෙන්වන්න කියොත් ඔබ වෙන මම කියන්නේ කෙස් වලටද, ලොම් වලටද, නිය වලටද, හම මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු අම්මා දලඟ පෙතහළු ආදු මේ කොටස් වලටද මම කියුවේ නෑ. එහෙනම් මෙතන ඉපදිච්චි සිතුවිලි චිත්තචෛසික ඒවලට ඔබ මම කියුවේ නෑ. එහෙනම් ඔබ මම කියන්නේ කාටද? අන්න එතකොට යාට වැටෙනවා මම කියලා කිව්වේ තමන් තුළම ඒ දැනෙච්ච හිතේ හෝ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නොදන්නාකම නිසා ඇති කරගත්තු විකෘති විපරිත අදහසක් පමණ. හුදු විකෘති අදහසක් පමණ ඒ මම කියලා කියන්නේ. එතකොට අන්න ඒ දැනෙච්චදී අපිට මට පෙනුණා කියලා කියනකොට එහෙනම් අපිට පැහැදිලිව ධර්මයේ දන්න කෙනෙකුට පේනවා මෙහි දකින කෙනෙක් නැහැ කියන එක අපිට පැහැදිලි. මොකද ඒ කෙනාව කොයි කියලා කිසි කෙනෙකුට පෙන්වන්න බෑ. ඇයි පෙන්වන්න බැරි? එයා දන්නේ නැති හින්දාද? නැහැ. එහෙම කෙනෙක් නැති නිසා. ඉන්නවනම් පෙන්වන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් නැති නිසා මනුෂ්‍යයන්ට නෙවෙයි බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මීක ආවත් ඒ පුද්ගලයා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට එයාට වැටහෙනවා මේ මම කියන එක හුදු සංකල්පයක් පමණයි කියලා. එහෙනම් මෙතන පුද්ගලයෙකු නැත්තම් මේක දැනුනේ පෙනුනේ කාටද? ඇහැට පෙනුනද? නැහැ. හැට පෙනුනේ නැහැ. එහෙනම් මේ බාහිර රූපයෙන් එහෙම එකක් පෙන්වනවද? එහෙම පෙන්වන්න බැහැ. රූපයට පෙන්වීමේ හැකියාවක් නැහැ. ඇහැට ඇහි තියෙන්නේ මොනවද? එතනක් තියෙන මස්ලේ, නහර ආදී මේ කොටස් ටිකක් තියෙන විවසලා බලමු. එහෙනම් ඇහැට දකින්න පුළුවන්ද? ඇහැට දකින්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ පෙනීම කරපු පුද්ගලයෙකුත් නැත්තම් ඇහැට පෙනුනේ නැත්නම් ඒක බාහිර රූපේට ඒ හැකියාවක් නැත්නම් එහෙනම් මේ පෙනීම සිද්ධ කරේ කොමකින්ද? අන්න ඒක තමයි මනස, හිත, විඥානය කියලා කියන්නේ. එතකොට මේ හිතට තනියම මේක පෙන්වන්න බෑ. නමුත් ඒ හිතේ තවත් සිතු විලිය දෙන්න ඕනේ. නමුත් මේ දැකීම කියන එක පෙනීම කියන එක නිර්මාණය කරලා දුන්නේ හිත විසින් විඥානි. එහෙනම් ඔබට යම පේනවා කියන තැනක ඒක විග්‍රහ කරන්න ගියාම ඔබට මොකද්ද දෙන්න පුළුවන්? පිරිසුදු විග්‍රහය. මේ වෙච්ච සිද්ධිය පිළිබඳව විග්‍රහ කරන. දැන් අපි කියමුකෝ යමක් තමන්ට පේනවා. දැක්ක කෙනෙකුත් නැත්නම් ඒවත් අපිට යමක් පෙනුනා නම් කොහොමද මේක සිද්ධ වුනේ කියලා කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න කියලා කවුරු හරි ඇහුවොත් කොහොමද කියලා? දැන් හිත විතරක් තිබුණාට පේන්නේ නැහැ නේ? ආ සිතුවිලි විතරක් තිබුණාට පේනවද? එහෙනම් තාම මොනවද ඕනේ? අරමුණක් ඕනේ. අය අරමුණක් විතරක් තිබ්බට පේන්නේ නැහැ. ආයතනයක් තියෙන්නත් ඕන. දැන් එහෙනම් අපිට මේ හිත කියන එක එයාට පෙන්වන්න පුළුවන්කම තිබුණට තනියම පෙන්වන්න බැහැ. එහෙම ස්වාධිකාරී ඒකාධිපති අයිතියක් මේ පරමාර්ථ ධර්ම එකකටවත් නැහැ. ඒ නිසාමයි මේ පරමාර්ථ ධර්මයන් නිස්සාර දේවල්, ඇති වෙලා නැති වෙලා යන දේවල්. මේ පරමාර්ථ ඔබ ඉගෙන ගන්න මේවා කරගහ ගන්න නෙවෙයි. මේ පරමාර්ථ ධර්ම ආමේ සම්මුතිය කියන එක වැඩක් නැති දෙයක්. පරමාර්ථය තමයි ඇත්ත. ඒ නිසා පරමාර්ථය අල්ලා ගන්නවා කියලා ගත්තොත් හරිද? අවදාලක් නිවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ සම්මුතියෙන් ගලවලා පරමාර්ථය ඔබ පිළිදවන්නේ මේ පරමාර්ථ කියන ඒවා කිසිම වැඩකට නැති අසාර වූ බොහෝ ප්‍රත්‍යින් හටගන්න ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යන දේවල් ටිකක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙහෙම වහා ඉපදිලා නැති වෙලා යන බොහෝ ප්‍රත්‍ය අනුසාරී උපදින මෙබඳු ධර්මයකට කෙනෙක් මම කියා ගන්නවා නම් ඒක සුදුසුයිද? නෑ. ඒක හුදු ඔහුගේ බාල වූ මෝඩ වූ අදහසක් පමණයි. හුදින් කෙලෙස් වැගිරීමට හේතු වෙන එකක් පමණයි කියනවා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි මේ විඥානීය කියන එක අපි කියනවා යමක් පෙන්වන බව ඒකට කියනවා විඥාන. එහෙනම් පෙන්නුවේ හිතේ. ඒ හිතට තනියම පෙන්වන්න බෑ. ඒ සඳහා අරමුණක් අවශ්‍යයි. අරමුණක් තිබුණාට පෙන්වන්නත් බෑ. ඒ අරමුණ ගැටෙන ආයතනයක් අවශ්‍යයි. ඒ තිබුණාට පෙන්වන්නත් බෑ. ඒ හිතේ යෙදෙන සිතුවිලි ටිකකුත් අවශ්‍යයි. ඒ තිබුණාට පෙන්වන්නත් බෑ. පැවතගෙන එන චිත්ත පරම්පරාවක් තිබුණා නම් ඒ උපදින්නේ නැහැ. එහෙනම් සංසාර ගමනේ පැවතගෙන ආපු සිතුවිලි පරම්පරාවක් තියෙනත් ඒ පරම්පරාව අනුසාරේ බාහිර කරුණේ ආයතන වලට අරමුණු ගැටුනහම තමයි මේ හිත කියන එක උපදින්නේ. එනිසා බින්දුතන මේ හිත පිළිබඳව අනාදිමත් කාලයක් තිස්සේ ඉඳන් අපි තේරුම් ගත්තේ නැති නිසා, මේ හිත පිළිබඳව වටහා ගත්තේ නැති නිසා, හිත පිළිබඳව අපි බොහෝ කාලයක් මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත ජාති සංසාරෙම අපි මේ හිත ගැන ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසාම අපි මේ හිතට මම කිව්වා. මේ හිතට මගේ කිව්වා. මගේ කියලා අපි මේව අල්ලගෙන වදකේ මාරේක් වගේ අපිව ආත්මෙන් ආත්මයට උපනුපන් ආත්ම බාල ප්‍රේත ලෝකට නිරයයට තිරිසන් අපායට ගෝතයන් වෙලා ඉපදිලා මේ විදිහට දුක් උපද්දෝ උපද්දව දුන්නු මේ හිතම අපි මම මගේ කියාගත්තා. එහෙම කියාගත්ත මේ වදකේ මාරේක් වගේ වූ මේ හිතේ ස්වභාවය නොදන්නාකම නිසා බුදුරජාණන් වහන්සේ සූත්‍රයක ලස්සන දේශනාවක් කරනවා. මහණෙනි, අසෘතවත් පුතග්ජනයා රූපයේ කලකිරෙන්න දක්ෂයි. ඇයි? රූපයේ ජීරණා පේනවා, දුක පේනවා, අවුරුදු 10ක් 15ක් තිබිලා නැති වෙනවා. එහෙම නැත්නම් අවුරුදු 50ක් තිබිලා ඒක දිරලා වයසට ගිහිල්ලා නැති වෙලා යනවා. මේකේ මේ තේන්න තියෙන නිසා මේ ජරාව ව්‍යාධිය මේ අසෘතවත් කෙනා රූපේ පිළිබඳව පහසුවෙන්ම කලකිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කලකිරෙනවා නම් කලකිරිය යුත්තේ රූපෙට නෙවෙයි හිතට. ඇයි? මේ හිත මේ එක හිතක් ඉපදලා ඊළඟ උපදිනකොට අර හිත සියල්ලම නිරුත් වෙලා රූපේ වගේ කාලයක් තියෙන එකක් නෙවෙයි වහා නිරුද්ධ වෙන එක. එතකොට හිතේ කාලය පිළිබඳව කියනකොට ආචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ ඇසිපිල්ලමක් ගහන මොහොතේදී, අසුරු සැනක් ගහන මොහොතේදී සිත් කෝටි ලක්ෂයක් උපදින්න පුළුවන්. ඉතින් ඒ නිසා හිතේ වේගය මනින්න කවදාවත් භෞතික උපකරණ නිර්මාණය කරන්න බෑ. යම් කෙනෙක් ඉතා වේගවත් මිනුම් ඒකකයක් නිර්මාණය කරා නම් ඒ නිර්මාණය කරේ කුමකින්ද? ඒත් හිතකින්. එහෙනම් ඒක ඊට වැඩිය උසස්. ඒ නිසා මේ හිත වේගය වහා ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්මයක්. ඒකේ වේගවත්කම නිසාම තමයි අපිට ඒක ඇති බවට පේන්නේ. ඉතින් ඒ නිසා පිටුතුන් මෙන්න මේ හිත කියන ධර්මය අපි පොදු වී ඉගෙන ගත්තොත් ඒක බොහෝ ප්‍රත්‍ය සම්භාරයෙන් උපදින වහා ඉපදුණු සැනින් නැති වෙලා යන ධර්මතාවය. නමුත් ඒ හිතෙන් එක එක ඒවා අපිට මවල දෙනවා. හැබැයි මේ මවල දෙන එක මේ හිතින් මවල දුන්න එකක් කියලා දැනගත්තේ නැත්තම් මට දැනුණා, මට ඇහුණා, මම දැක්කා කියලා ගන්න. ගත්ත ගමන් ලෝභෙට, දේසෙට, බණින්ද, ගහන්න, මරන්න, ධනමුහුරු ගන්න හොඳට මේ ඇති. මෙතනින් උපත්වල දුන්නු හිත සිතුවිල්ල. සිතුවිල්ල අහවලා මට බයිනවා කියලා ගත්ත ගමන් ඉවරයි. හැබැයි මේ ගත්ත හැරිලා බැලුවොත් සිතුවිලි මාත්‍රය, සිතුවිලි මාත්‍රය. බල්ලෙක් පොගුණට ඉබිලා තමන්ගේ ඡායාවටම තවත් බල්ලෙක් කියලා හිතාන බොරණ නේද? එතකොට මේ බල්ලා තමන් බොරන්නේ තමන්ව මවාගත්තු ඡායාවට කියලා නොදන්න තාකල් ඔහුගේ බිරීම නතර වෙන්නේ නැහැ. ඈතින් බේන මිරිඟුවට වතුර කියලා හිතාන තිරිසන් සත්තු දුවන. මේ සතා තේරුම් ගත්තේ නැත්තම් මට වතුර වගේ දෙවුනට එතන තියෙන්නේ මායාවක් කියලා දැනගත්තේ නැත්තම් ඒ සතා කිවණ එක නතර වෙනවද? නැහැ. වතුර වතුර ලැබෙන්නේ නැහැ. වතුර ලැබෙන්නේ නැහැ. දුවන එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සංසාර ගමනේ අපි හැමෝම ඔන්න ඔය විදිහට දුවදවා. හැමදාම අපි එකක් බවා අපි අපායට ගියා, සසරට ගියා. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි ඔබ යම් දවසක අපායේ ඉපදුනා නම් ඔබට යම් දුකක් ඉපදුනා නම් යම් ශෝක පරිදේවයක් ඉපදුනා නම් මේ හැම එකක්ම ඉපදුනේ ඔබගේ අවිද්‍යාව නිසා මිසක් තව කෙනෙක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබ තව කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබව අපායට යවන්න. ඔබව සතුටු කරන්න, ඔබව දිව්‍ය ලෝකයට යවන්න තව කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඔබගේ නුවණ හෝ මෝඩකම මතයි ඔබ දුකට හෝ අපායට හෝ ගියේ. ඒ සඳහා ප්‍රත්‍ය උපකාර බාහිරින් ලැබෙන්න පුළුවන්. මොනවාරි දෙයක් මවල දුන්නාම ඒක අපි වැරදිවට ගන්න බව අපේ මෝඩකම. මවල දෙන එක යාගේ ඇති. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ හොඳට මතක තියාගන්න මේ හිතුවිල්ලකින් තමයි මේ ලෝකෙ මවල තියෙන්නේ. හිතක් ඉපදුනහම තමයි අපිට පෙනුණා කියලා කියන්නේ, ඇහුණා කියලා කියන්නේ, දැනුණා කියලා කියන්නේ, හිතුණා කියලා කියන්නේ. මේ කෙනෙක් මේක ඇතුලේ කෙනෙක් ඉන්නවා, ඒ කෙනා මේ ඇහෙන් බාහිර දේවල් බලනවා නෙවෙයි. මේ ඇතුලේ කෙනෙක් ඉන්නවා, ඒ කෙනා කණෙන් ශබ්ද අහනවා නෙවෙයි. එහෙනම් වෙන්නේ මොකද්ද? ඒ ප්‍රසාදය ආයතන තුළ හිත උපදිනකොට එහෙම අදහස් අපිට පහළ වෙනවා. ඒ නිසා ලෝක විවහාරයේ ඒ අදහස් ඒ ආයතනේ අනුවණම් කරන එකම හිත ඇහි උපදිනකොට ඒකට ජකු විඥානය කියලා. ඒ හිතම කණි උපදිනකොට සෝත විඥානය, ගහන විඥානය, ජීවා විඥානය කියලා මේ විදිහට ඒ හිත නම් කරනවා. එනම් හිත ගොඩක් තිබුණා නෙවෙයි හිතේ ස්වභාවය අනුව ඒකට නම් කරා. මෙන්න මේ විදිහට පින්වතුන් පහළ වී යන හිත මේ ජීවිතේ නිරුද්ධ වෙලා අවසාන මොහොතේ මරණින් මත්තේ එහාට ගිහිල්ලා අලුතෙන් උපදින කොට ඒකට තව නමක් දෙනවා. මොකක්ද ඒකට කියන්නේ? අන්න වරද්දගත්තු තැන. ඒකට කියන්නේ මොකක්ද? ප්‍රතිසන්දිහිත. ප්‍රතිසන්දිහිත. මෙන්න මේ කාරණාව මේ ගොඩාක් පටලගත්තු එකක්. මේ ගොඩක් අය මට කියන කතාවක් නේ, ස්වාමීනි චුති සිතක මොනවා හරි අරමුණු වුණොත් එහෙම ඉතින් අපි අපාය තමයි යන්නේ නේද? චුති සිතට මරණාසන්න මොකක්කේද දන්න නේද කියන මෙන්න මේ විදිහේ කතාවක් කරනවා. එතකොට ඊළඟ ජීවිතේ උපත්තන්නේ චුති සිතින්ද ප්‍රතිසන්දිතින්ද? ප්‍රතිසන්දිතින්ද. චුති සිතෙන් කරන්නේ මොකක්ද? මේ ජීවිත සන්තතිය නසලා ඒ වචනේ ඇතුළේම තියෙනවා. මේ දක්වා පැවතිච්ච ජීවිත සන්තතිය මේ භවයෙන් නැති කරලා දාන එකට කියන චුතිසිත කියලා. ඒ චුතිසිතට අනුව අලුත් භවයක හිතක් පහළ කරන එකට කියනවා ප්‍රතිසන්දිහිත කියලා. ඒ නිසා අපිට මේ ජීවිතේ ප්‍රතිසන්දිහිතට කොමන හරි දෙයක් අරමුණුවත් එතකොට තමයි එයාට ඊළඟ භවය තීරණය චුතිසිතෙන් නෙවෙයි. ඉතින් ඒ නිසා පින්වතුනේ දැන් අපි මේ ජීවිතයේ පළවෙනි හිතට කියන ප්‍රතිසන්දිත කියලා. එතකොට මේ ප්‍රතිසන්දිත නිරුද්ධ වුණාන් පස්සේ නැවත ඒ හිතට ප්‍රතිසන්දිත කියන්නේ නැහැ. එක ජීවිතයක ඒ නම ලබන්නේ එක වතාවක් ප්‍රතිසන්දිතක. එක ජීවිතයක ප්‍රතිසන්දි ගොඩක් තියෙන බෑ නේද? එකයි තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දිහිතේ අරමුණම අරගෙන නැවත භවය පුරාවටම පහළ වෙන හිත් කියලා. ඒවට මොනවද කියලා? ආයවට කියන භවංග හිත් කියලා. ඒවට භවංග හිත් කියලා. ඒ කියන්නේ එක භවයක් නොසිඳී පවත්වන හිත් වලට කියනවා භවංග හිත් කියලා. එතකොට ඒ භවය ඒ භවය ඒ විදිහට ගිහිල්ලා අපේ කර්මානුරූපව හෝ බාහිර හේතුවක් නිසා හෝ විරුද්ධ ප්‍රත්‍යක් නිසා හෝ ඒ භවංග සිත් පරම්පරාව සිඳිලා ගියොත් ඒ සිඳෙන අවසාන හිතට කියනවා චුතිසිත කියලා. එතකොට ඔන්න එක භවයක තියෙනවා ප්‍රතිසන්දිහිත භවංග හිත චුතිහිත කියලා. ඒ වෙනම් කරේ අර ඉස්සරලා අපි කතා කරපු හිතම තමයි. ඒ හිතමයි එක එක ආකාරයේ බුද්ධියව නම් කරලා තියෙනවා. එතකොට මේ භවංග හිත කියන එක අපි දන්න එකක් නෙවෙයි. අපිට වැටහෙන එකක් නෙවෙයි. භවංග හිතේ රූප දකින්නවා, ශබ්ද අහනවා, ගන්ධ රස දැනගන්නවා නෙවෙයි. ඒ හිතෙන් කරන්නේ මොකද්ද? භවය පවත්වන එක. උදාහරණයක් වශයෙන් දැන් ඔබ මිනිස්සෙක් වශයෙන් උපදින්න හේතු වන කර්මයකින් මේ විදිහේ මේ ජීවිතේ ප්‍රතිසන්දි ගන්න මේ අතරතුරදී ඔබට නිකම් ගවයෙක් වගේ හැසිරෙන්න හිතෙනවද? එහෙම හැසිරෙන්න හිතෙන්නේ නැහැ. තනකොළ ගන්න හිතෙන්නේ නැහැ. නෑ. ඒ හිතෙන්නේ නැත්තේ කොහොම නිසාද? අන්න අර හිත නිසා. ඒ භවංග හිතෙන් කරන්නේ ඒ භවය ඒ විදිහටම පවත්වන එක. ඒ භවංග හිත එහෙම නොතිබුණා නම් වර්ග මිනිසයා මිනිසෙක් වෙන්නේ නැහැ. තිරිසන් සතෙක් හැටියට කටයුතු වෙනවා. එහෙම නැත්නම් කාන්තාවක් පිරිමියෙක් පිරිමියෙක් කාන්තාවක් හැටියට වාගේ මේ විකාර වෙන්න පුළුවන්. එහෙම විකාරයක් වුණොත් මේ ජීවිත පැවැත්මෙන් කිසිම වැඩක් නැහැ නේද? ඉතින් ඒ නිසා අද මේ ඉන්න තාත්තා තව ටික දවසකින් දරුවා හැටියට අම්මා හැටියට ඇසෙන්න ගත්තොත් මේක මහා විකෘතියක් නේ. අන්න ඒ නිසා අපි නොදන්න උනත් මේ විදියට එක පුද්ගලයෙක් එක භවයක් පුරාවට ඒ භවය නොසිදී ආවේනිකව අත්මියේ ආවේනිකව පවත්වන්නේ මෙන්න මේ භවංග හිතින්. ඒ නිසා මේ භවංග හිත කියන එක මේ ජීවිතේ ගන්න අරමුණක් අරගෙන උපදින එකක් නෙවෙයි. ගිය ජීවිතේ ප්‍රතිසන්දි හිතට එහෙම නැත්නම් ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ ඉපදුණු අන්තිම හිතේ අරමුණ අරගෙන උපදින හිතක්. ඒක සමහර විට මේ ආධුනිකයන්ට තේරෙන්නේ නැති වෙයි. නමුත් ඒක ඉදිරියේ තේරෙයි. ධර්මයේ දන්න අය මේක පිළිබඳව දන්නවා. ඒ නිසා භවංග හිත කියන එක මේ ආයතන වලින් ඇහෙන් කනින් නාසයෙන් අරමුණු අරගෙන උපදින හිතක් නෙවෙයි. ඒකට කියනවා තවනම ద్వාර විමුක්ත හිත කියලා. ඒ කියන්නේ මේ කියන ඇහැ කන නාසය ආදී ద్వාරකින් අරමුණු අරගෙන උපදින හිතක් නෙවෙයි. ඒ නිසා ඒක ద్వාර විමුක්ත හිත කියලා කියනවා. එහෙම උපදින මේ භවංග හිත එහෙම උපදිනින් උපදිනින් කියනකොට මෙන්න මේ ආයතනයකට අරමුණක් ගැටෙනකොට අන්නේ භවංග සම්පතිය මිදිලා අලුතින් ආයතනයට ගැටුණු අරමුණ දැනගනිමින් උපදිනවා. ඒ හිතට දැන් කියන්නේ භවංග හිත නෙවෙයි චක්කු විඥාන හිත, සෝත විඥාන හිත, ගාන විඥාන හිත කියලා ඒ විදිහට නම් කරනවා. ඔන්න ඔය විදිහට මේ හිත පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක පිළිබඳව තව ගොඩාක් බෙදී විග්‍රහය ඉදිරියේදී පාඩම් වශයෙන් සිද්ධ කරනවා. නමුත් මේ වෙලාවේදී අපි හිත කියන්නේ මොකද්ද කියන එක විතරයි තේරුම් ගත්තේ. ඒකට විග්‍රහ තුනක් තියෙනවා. එකක් තියෙනවා කර්තුසහගත විග්‍රහය, අනිත් එක කර්ම සාධක විග්‍රහය, අනිත් එක භාව සාධක විග්‍රහය කියලා විග්‍රහ තුනක් තියෙනවා. හිත නිර්වචනය කරන හිත හඳුන්වලා දෙක. එතකොට පළවෙනි එක තමයි චින්තේති විචිත්තම් කියලා කියනවා. හිතන නිසා හිත කියලා කියනවා. එතකොට එතන තියෙනවා කර්තෘ කෙනෙක් හිතන්නේ ඉන්නවා කියලා විවහාරයේ යොදාගෙන ඒ විග්‍රහය කරලා තියෙනවා. ඒකට කියනවා කර්තෘ සාධක විග්‍රහය කියලා කියනවා. හිතන බැවින් හිත කියලා කියනවා. චින්තේති චිත්තම් කියලා. ඊට පස්සේ කරණ සාධකය කියලා කියන්නේ චින්තේන ඒතේනාති චිත්ත. චිත්තේන ඒතේනාති චිත්ත. හිත කරණ කොටගෙන හිතනවා. යමක් මුල් කරගෙන හිතනවා කියන අදහසින් හිත පිළිබඳව හඳුන්වලා තියෙනවා. ඊළඟට භව සාධක විග්‍රහය කියලා කියනවා චින්තන මත්තම් චිත්ත. සිටි මාත්‍රය හිතයි. හිත කරණ කොටගෙන හෝ හිත විසින් හිතනවා කියන ඒවා මේ ඔක්කොම තේරුම් ගැනීමේ පහසුව සඳහායි. නියමාර්ථය නම් මොකද්ද? චින්තන මත්තං චිත්තං. හිතමුයේ හිතන බවම හිතයි කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා දැන් අපිට ලස්සන ධර්ම කාරණාවක් තේරෙනවා. මොකද්ද? මේ චක්කා මට දැනුණා, මට ඇහුණා, මම දැනගත්තා, මට හිතුණා කියන තැන හිතක් ඉපදිලා නිරුද්ධ වෙනවා නේද කියලා නුවණක් එනවා. එහෙනම් පුද්ගලයේ දැනගත්ත පුද්ගලයේ ඇහුව නෙවෙයි හිතක් ඉපදුන නිසා පේනවා. යමක් මට පේනවා නම් ඒකට සාක්ෂියක් මොකද්ද? හිතක් ඉපදිලා කියලා. හිතක් ඉපදුනා නම් මට කොයමක් පේන්න ඕනේ, ඇහෙන්න ඕනේ දැනේ. මේ විදිහට දෙපැත්තට ගලපලා අපිට මේ හිත කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා රෑ දවල් දෙකේ ඇති වෙමින් නැති වෙමින් පවතින හිත මට කාරණාවක් මේ බැරි වුණා මේ කියන්න මම කතා කරගෙන ආපු මට මතක නැහැ ඒක කිව්වද කියලා. මේ අර අස්වදවත් කෙනා මේ රූපය මම මගේ කියලා ගන්නවා. නමුත් මේ හිත කියන එක කලකිරෙන්න දන්නේ නැහැ. හිතේ කලකිරෙනවා, රූපේ කලකිරෙනවා, හිතේ කලකිරෙන්න දක්ෂ නැහැ කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කලකිරෙනවා නම් හිතේ කලකිරෙන්නේ යුත්තේ කුමක් නිසාද? හැම මොහොතෙම රූපිට වඩා සිය දහස් ගුණයකින් වේගකින් මේ හිත ඇති වෙමින් නැති වෙන බව. හොඳයි පින්වතුනි, අන්න ඒ විදිහට මේ හිත පිළිබඳව අපි තේරුම් ගත්තා, විග්‍රහ කරගත්තා. ඊට පස්සේ චෛතසික කියන ධර්මතාවය. දැන් ඔබ මේ කාරණා පිළිබඳව හිතලා කල්පනා කරලා ඔබ මේ හිත කියන යමක් ඉගෙන ගත්තා නම් මේක දැනුමක් නෙවෙයි. ඔබ මේක ජීවිතය තුළින් හිතන්න පුළුවන්. එදිනෙදා රැවටෙන අරමුණ තුළින් ඔබේ හිත මතු කරගන්න උත්සාහවත් වුණොත් මගේ කැපකිරීම, මගේ වෙහෙසේ මම බලාපොරොත්තු වෙන අර්ථය එකයි. ඔබට කෙලෙසයක් උපදිනකොට තරහ එනකොට මට ඇති වෙලා නැති වෙලා යන හිතුවිල්ලක් ඉපදුනා නේද? හට වෙන නිරුද්ධ වෙන හිතක් නේද මේ හටගත්තේ මේ හිත අල්ලාගත්තු රන් දිදී විලමුදල් යාන වාහන කියලා දුක එනවා නේද කියලා ඔබ මේ ඔබේ ජීවිතයෙන් දකින්න උත්සාහවත් වෙනවා ඒක තමයි ඔබ මේ ඉන්න එකින් හා මං ලබන මේ වෙහෙසින් ලැබෙන ලාභය ඉතින් ඒ නිසා ඒකට ඔබද උත්සාහවත් වෙන්න වෙනවා ඊට පස්සේ චෛතසික ධර්ම ඊළඟ පරමාර්ථ චෛතසික චේතසික චෛතසික සිතුවිලි කියලා මේවට නම් කරනවා සිතුවිලි චෛතසික කියලා චෛතසික කියනවා පාලියෙන් සිතුවිලි කියනවා සිංහලෙන් අපි සිතුවිලි කියන සිතුවිලි කියන්නේ හිතේ යෙදෙන දේවල් වලට ඒ කියන්නේ හිත සමගම අපිට තවත් ඒක ඇතුලේ වැටෙන දේවල් ටිකක් තියෙනවා දැන් ඔබට මේ ඔරලෝසුව කියන එක තේරෙනවා. දැන් පෙන්නපු බව හිතට ඇති කාරණාව. මේකේ ඔබට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව හිතෙන් ඇති කරපු එකක් නෙවෙයි. මේකේ ඔබට ගැටීමක් එනවා. එහෙම නැත්නම් මේකේ ඔබට නුවණ පහළ වෙනවා. එහෙම නැත්නම් මේ පිළිබඳව ඔබට ඊර්ෂ්‍යාවක් පහළ වෙන්න පුළුවන්. මේ ගතිය මේක මගේ කියලා මේක හොරගම් කරන්න කියලා මේ වලට හස්සේ මේ දේවල් ගැන දෙන්නේ හිතෙන් නෙවෙයි ඒ හිතේ යන සිතුවිලි වලින් තමයි යන්නේ කියලා ඒ නිසා අපිට යමක් පේනකොට යමක් වැටෙනකොට හිතයි සිතුවිලි දෙගොල්ලගේම සහයෝගයෙන් තමයි ඒක වැටෙන්නේ ඒ නිසා කෙනෙකුට හිත සිතුවිලි එක අරමුණක් තුළ වෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි පරම ප්‍රඥාව කියලා කියන්නේ. සැබෑ ප්‍රඥාවන්තය කියලා කියන අන්නේකටනේ අරමුණ ඇතුලේ හිත සිතුවිලි රූප වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා අපිට හිතවත් සිතුවිලිවත් රූපවත් පේන්නේ නැහැ. පේන්නේ මගේ දරුවා කියලා තමයි පේන්නේ. එහෙම නැත්නම් බිරිඳ ස්වාමියා මිනිසයා කියලා ඔහොම තමයි පේන්නේ. එහෙනම් මේ පේන ඇතුලේ තියෙන හිත සිතුවිලි රූප මතු කර ගන්න ඕන. ඒක තමයි අපි කර යුතු දේ. එතකොට මේ සිතුවිලි කියන එක මේ පිටුට යම් ප්‍රමාණයකට පැහැදිලි ඇති. හිතේ යෙදෙන ධර්ම වලට කියනවා සිතුවිලි කියලා. චේතසි භවං තදායත්ත උච්චිතායාති චේතසිකම් කියලා කියනවා. හිතේ යෙදෙන හිතේ වන ධර්ම වලට සිතුවිලි කියලා කියනවා. එතකොට මේ සිතුවිලි අර හිත කියන එකත් අපි නොයේ ප්‍රභේද වලට බෙදුවා වගේ මේ සිතුවිලි නොයේ ප්‍රභේද වලට බෙදෙනවා. මේ සිතුවිලි ඇතුලේ තියෙනවා අපිට තරහ අමනාප ඊර්ෂ්‍යාව වෛරය ඇති කරලා දෙන සිතුවිලි. ඒවට මොනවද කියන්නේ? අකුසල සිතුවිලි කියලා කියනවා. සද්ධාව, මෛත්‍රිය, කරුණාව, ත්‍යාගය මේ වගේ ඇති කරලා දෙන සිතුවිලි කියලා. ඒවට කියනවා කුසල සිතුවිලි කියලා කියනවා. මේ අකුසලේවත් කුසලේවත් ඇති කරලා දෙන්නේ නැතුව උපදින සිතුවිලි ටිකකුත් තියෙනවා. ඒවට කියනවා විපාක කියලා. විපාක කියලා කියන කුසල් අකුසල් විපාක. එතකොට කුසලුත් නැති විපාක සිතුවිලි සමාවෙන්න ඒ සිත නම් කරන්නේ දැන් කුසල සිතුවිලි අකුසල සිතුවිලි කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ කුසල නොවන අකුසල නොවන සිතුවිලි කියලා බෙදන්නත් පුළුවන්. විපාක නෙවෙයි කුසල් සිතුවිලි අකුසල් සිතුවිලි කුසල් අකුසල් නොවන සිතුවිලි කියලා බෙදන්න පුළුවන්. එතකොට එහෙම සිත් අපිට උපදිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් එකම සිතුවිලි ටිකක් ගත්තාම ඒ සිතුවිලි ඇතැම් වෙලාවට කුසල් වෙනවා. ඇතැම් වෙලාවට අකුසල් වෙනවා. ඇතැම් වෙලාවට කුසල් නොවන අකුසල් නොවන ස්වභාවයක් ගන්නවා. ඇතැම් සිතුවිලි තියෙනවා ඒකාන්තයෙන්ම අකුසල ඒකාන්තයෙන්ම කුසල කියලා මෙන්න මෙහෙම සිතුවිලි ටිකකුත් තියෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් අපි ගමු මෙහෙම එකක් ඔබට පැහැදිලි කරලා දෙන්න. දැන් ඔබේ හිතේ ලෝභය යෙදিলা හිතක් පොකුණොත් ඒ සිතුවිලි ඒකාන්තයෙන් අකුසල. ඔබේ හිතේ ත්‍යාගයේ කරුණාව ඉපදිලා අලෝභී අදහස. ඉපදුනොත් ඒකද සිටෙවිල්ල කුසල. දැන් ඔබේ හිතේ උපදින වීරය, ඡන්දය, මේ වගේ හිත, වේදනාව, චේතනාව, මේ වගේ සිටෙවිල්ල. දැන් මේක කුසලයටවත් අකුසලයටවත් දාන්න බෑ. හැබැයි ඒක කුසල් ගොඩේම දුනොත් ඒකට කියනවා කුසල්. අකුසල් ගොඩේ යෙදෙනු ඒකට කියනවා අකුසල් කියලා. එහෙනම් එකම වීරිය ඔබ කෙනෙක් හොරකම් කරන්න උදාගන්න. එතකොට ඒ වීරියට අකුසල් සිතුවිල්ලක් කියලා කියනවා. ඒ වීරියම ඔබ දන් දෙන්න සිල් රකින්න යොදාගන්න. ඒකට කියනවා කුසල් කියලා. කුසලයටවත් අකුසලයටවත් නොමැතිව පහළෙන සිතුවිල්ලක් තියෙනවා. ඒකට කියනවා කුසලද නොවුණු අකුසලද නොවුණු විපාක හා ප්‍රියාසිත කියලා නම් කරනවා. ඒ අපි ඉදිරියේදී ඉගෙන ගන්න. නොතේරෙන දේවල් හා මේවා ඉදිරියේදී අපි තවත් විග්‍රහ කරනවා. එතකොට මේ සිතුවිලි වල ස්වභාවය තව දීර්ඝ වශයෙන් චෛතසික කාණ්ඩය කියලා වෙනම එකක් කරනවා. ඒක ඉගෙන ගන්න. ඒ නිසා දැන් මේ කෙටියෙන් ඉගෙන ගන්නේ සිතුවිලි කියලා කියන්නේ හිතේ යෙදෙන ධර්ම වලට ඒ වගේ ස්වභාවය වුණා වගේ එක එක ආකාර වර්ග කරන්න පුළුවන් අපිට. ඒ හැම සිතුවිල්ලක්ම හිත සමගමයි උපදින්නේ. හිත සමගමයි නිරුද්ධ වෙන්නේ. හිත උපදින තැනමයි උපදින්නේ. හිත නිරුද්ධ වෙනකොට ඒකත් නිරුද්ධ වෙනවා මිසක් මෙයා මේ පෙරපසු වෙලා උපදින ධර්ම නෙවෙයි. ඒක උපාද, ඒක ආලම්බන, ඒක නිරෝධ, ඒක වත්තුක කියලා මේවට කියනවා. මේ චෛතසික කාණ්ඩයේදී නැවත උගන්වන්න. එතකොට ඒ චෛතසික පිළිබඳව ඊට පස්සේ ඊළඟ පරමාර්ථය මොකද? රූප පරමාර්ථය. රූප පරමාර්ථය පිළිබඳව දැන් අපි ලෞකික පරමාර්ථය මේ ඉගෙන ගන්නේ. චිත්ත චෛතසික රූප පිළිබඳව හොඳයි බින්දුතුනි. එතකොට අපි මේ ලෞකික පරමාර්ථ ගැන ඉගෙන ගන්නේ චිත්ත පරමාර්ථය කියන එක අපි ඉගෙන ගත්තා. චෛතසික පරමාර්ථය පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට අපි චිත්ත පරමාර්ථය ඉගෙන ගත්තේ ඔබට දැන් මේ අපි කියමුකෝ මේ ඉදිරියෙන් තියෙන ඔරලෝසුව කෝපි පේන. එතකොට මේ පෙන්නලා දුන්නේ හිතෙන් කියලා කිව්වා. එතකොට ඒ වැටහිච්චි කෝපේවත් මේ අපිට වැටහෙන පේන දේ හිත නෙවෙයි නේද? එහෙනම් හිත කියලා කියනවාද ඒ ද්‍රව්‍ය කාරණාව පෙන්වලා දුන්න ධර්මයටයි හිත කියලා කියන්නේ. ඒ නිසා මේ හිත කිසිම කලකට ඒ පෙනෙන දේට ගැට ගහන්න එපා. ගැට ගැහුවොත් ඔබ පරමාර්ථ වලින් පරදීන. ඒ නිසා අද අපි මුළු සංසාර ගමනේම කරන්නේ ඔන්නෝක. මොකද්ද? නාම රූප ගැට ගන්න. නාම රූප ගැට ගන්න. කාට දෙක උදාහරණයක් කියන්න. දැන් අපි කියමුකෝ යම පේනවා හිතට. ඇහැට පේනවා කියලා අපි හිතන්නේ නැද්ද? මගේ ඇහෙම්මයි දැක්කේ. මගේ කනෙම්මයි ඇහුවේ කියලා මොකෙද මේ ගැට ඇහුවේ? රූපෙට ගැට ගැහුවා. කනට අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ ගැට ගැහුවේ නැත්තම් එහෙනම් ඔබට අහන්නේ නිර්මාණය වෙන්නේ නැහැ නේ? ඇහිමක් තියනවා අහන්නේ නිර්මාණය වෙන්නේ. අහන්නේ නිර්මාණය වෙන්නේ කොහොමද නිසාද? මෙන්න මේ දෙක ගැට ගන්න නිසා. ඒ නිසා මෙන්න මේ ගැට ගැහිල්ල ලෙහන එකයි අපි ධර්මී කරන්නේ. සූත්‍රෝලි කවදාවත් ඕවට පාස්වෙන් තේරුම් ගන්න අමාරුයි. සූත්‍රවලින් මේවා විග්‍රහ කරලා පෙන්න නමුත් සූත්‍ර අනුසාරයෙන් මේවට එන්න පුළුවන්. නමුත් මේක අභිධර්මයේ හොඳට විග්‍රහ කරලා පෙන්න. ඒ නිසා පින්වත්නි මම මේ නැවත කියන්න උත්සාහ කරේ අපි මේකේ මුලින්ම මේ පරමාර්ථ ස්වභාවයන් හරියට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ හිත කියන එක රූපෙට ගැට ගහලා තේරුම් ගත්තොත් වැරදි. එක හොඳට මතක තියාගන්න හැම දෙනාම. ඒ නිසා දැකීම් ස්වභාවය පෙනෙන බව දිත්තේ දිට්ඨ මත්තම් සුතේ සුත මත්තම් කියලා කියනවා. දැකීමක් පමණයි දකින්නේ, අහන්නේ නැහැ. එහෙනම් අහන්නේ දකින්නේ නිර්වාණයන්නේ ගැට ගැහුවොත් තමයි. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ චිත්ත පරමාර්ථේ හරියට තේරුම් ගත්තා නම් රූපෙට ගැට ගහන්න ගියොත් වරද. හැබැයි ඔබට පුරුද්දට ගැට ගැහෙන්න පුළුවන්. මෙච්චර කරලත් මට මෝ බැන්නනි කියලා ඔබ කියන්න පුළුවන් නේද? මෙච්චර උදව් කරලත් මට මෙහෙම කරානි කියලා අර රූපෙට ගැට ගහන්න පුළුවන්. නමුත් ගැට ගහපු ගමන් ඔබට දුක එනවා. ආපු ගමන් ඔබ මේ පැත්ත බලන්න. මං වරද්දගත්තා, මං තුල මේ හිතට මුලා වුණා නේද කියලා ඔබ හිතුවොත් ඔබ එතන තියෙන පරමාර්ථේ හරියට අරමුණු කරගත්තොත් ඒ තරහා එතනදිම නිවෙනවා. ඒ දුක එතනදිම නැති වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට සම්දිට්ඨිකයි අකාලිකයි කියලා දේශනා කරේ. කල්යන්නේ නැහැ. ඒ මොහොතේම විපාක දෙනවා. ඒ තරම් සම්දිට්ඨික ධර්මයක් නැහැ තව. ඒ නිසා පින්වතුනි අපි දුක නැති කරගන්න මොන තරම් දේවල් කරනවද? රෑ දවල් දෙකේ දාඩිය මුගුරු හෙල හෙල මේ ඇයි දුක නැති කරගන්න? හැබැයි ඒ දුක් කවදාවත් නැති වෙවන්නේ නෙවෙයි. එක දුකක් වහගන්න තව ගොඩාක් තාගන්න. හැබැයි ඒකේ දුක එන්නේ පස්සේ. ඒක අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වතුනි මේ දුකෙන් මිදෙන මඟ මොන තරම් ලස්සනට තියෙනවද? මොන තරම් සැනසෙල්ලක් ලබන්න පුළුවන්ද පහසුවෙ? ඉතින් ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ ඉගෙන ගත්තොත් ඔබට ලැබෙන ලාභය තමයි මොකක්ද? ලෝකයා පපුවේ අත්ගගා ඔළුවේ අත්ගගා හඬන අරමුණවලදී ඒ අරමුණම ඔබට ස්පර්ශ කරන්න පුළුවන් චුට්ටක්වත් දුකක් නැතුව. චුට්ටක්වත් දුකක් නැතුව. ඉතින් ඒ ලාභයම මදිද ඔබට මේ ධර්මයේ ඉගෙන ගන්න. මේ ධර්මයට එන්න. ඉතින් ඒ නිසා අපි දුකින් මිදෙන්න කියා දුකම හද හද ඉන්නවා මිස අපි දුකින් මිදෙන මාවතක නෑ. ඉතින් ඒ නිසා පින්වතුනි අර මුවා මිරිගුව පස්සේ දුවනකොට ඔහුගේ වතුර පිපාසය හෝ දිවීම හෝ නතර වුණා නම් තමයි පුදුමේ. නතර නොවෙන එක, පිපාසය සංසිඳෙන එක ඒකට පුදුමයක් නෙවෙයි. ඇයි ගොඩා වෙලා ඉන්නේ හින්දා. ඒ නිසා අපි කොච්චර දැඟලුවත් කොයි විදිහට බාහිරින් සැප හොයන්න ගියත් දුක නිවෙන්න බාහිරින් ඔබ පිළිතුරු හොයනවා නම් කවදාවත් ඔබට දුකින් නම් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ දුකින් නොමිදුණත් ඔබට දුකක් කෙනකොට ඔබ මේ පැත්ත බැලුවොත් මේ දුක ආවේ කොහොමද කියලා බැලුවොත් ඔබ දුකින් නොමිදුණත් දුකින් මිදෙන මාවතක හරි නේද? මොවා මිරිගුව පස්සේ දුවන් නැතුව මිරිගුව කියලා රැවටිලා එතන හිටියොත් එහෙම නැත්නම් මිරිගුව කියලා දැකලා වතුර හොයාගෙන නොගියා එයා යම් තැනක ඉන්නවා නේද? ඉතින් අන්න ඒ වගේ පින්වතුනි මේ දිවිල්ලෙන් කවදාවත් අපිට සැනසෙල්ලක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මට ඒ වරින් වර වැටහෙන කාරණා මම මේ මතු කරන්නේ මොකද අපේ ගමන ආධ්‍යාත්මය දියුණු කරගෙන යන ගමන. එතකොට අපි සිත පිළිබඳව චෛතසික පිළිබඳව ඉගෙන ගත්තා. චෛතසික පිළිබඳව ඉගෙන ගන්න උඩත් ඒවා. ලෝභය කියලා කියනකොට ලෝභයේ චෛතසික සිතුවිල්ල. දේශය කියන එක සිතුවිල්ල. එතකොට අපි කියමුකෝ මේ ඔරලෝසුවට ඇලීමක් ඇති වෙනවා. ඒ ඔරලෝසුවට ඇතිවෙච්ච ඇලීම කියලා මේකට ඈඳලා ඒ ඇලීම ගත්තොත් ඔබ ලෝභයේ තේරුම් ගත්තා නේද? අන්න ඒ නිසා මට තරහක් ආවා කියලා දැන් අපි කියමු ඔන්න දේශේ කියන එක සිතුවිල්ල චෛතසික ධර්මයක්. මට ඇති වෙච්ච සිතුවිල්ලක් කියලා හිතුවොත් ඒත් ඔබ තේරුම් ගත්තද? නෑ, ඒ තේරුම් ගත්තේ නෑ. ඇයි? ඒකත් ගැට ගැහුවා මෙයාට. එහෙම නැත්නම් අහවලා නිසා මට අහවලාට තරහ ගිහිල්ලා කියලා ඒ විදිහ ඔබ රූපයකට හෝ යමකට දෙයකට මේ පරමාර්ථ ධර්ම ගැට ගන්නවා නම් ඒ දක්වා ඔබට පරමාර්ථය හම්බෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඉතින් ඒ නිසා ඒකයි මම කිව්වේ මේ පරමාර්ථ ධර්මයේ ඉගැන්වීම අක්ෂර විඤ්ඤාසයක්වත් නොදන්න පිරිසකට දෙමළ උගන්වන්න යනවා වගේ වැඩක්. හරි අමාරුයි. ඇයි හැම වෙලාවෙම අරකට ගැළ ගහන්න බලන්නේ? සම්මුතියට ගැළ. ඇයි සසර කරේම ඕක සංසාර ගමනේ අනේ සම්ම. එතකොට අපි චෛතසික පිළිබඳව ඒ විදිහට ඉගෙන ගත්තා. රූප පරමාර්ථය පිළිබඳවත් අපි ඉගෙන ගත්තා. රූප කියනකොට අපිට වැටෙනවා එක එක දේවල්. මම එක කතා දැන් අපිට මේ පේනවා මේ කෝපය කියන එක. දැන් මේ කෝපේ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද? ඈ රූප ධර්මය. හැමෝම කියන්නේ රූප ධර්මයක්. රූපයක්වත් නාමයක්වත් නෙවෙයි කියන අය උස්සන්න බලන්න. රූපයක් කියන අය එහෙමනම් නාමයක් කියන අය නාම රූප දෙකම නෙවෙයි. මොකක්ද දෙක කියන්නේ? කෝපය සම්මුතිය නේ. රූපයක් කිව්වොත් රූප තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජාති ඕන රූප නේද? එතකොට කෝපය පඨවි ධාතුවද? ආපෝ ධාතුව තේජෝ ධාතුව නැහැ. නාම ධර්ම මොනවද තියෙන්නේ? මේ දක්වා අපි උගන්න පුළුවන් මොනවද? හිත සිතුවිලි. එතකොට ඒකක්වත් නෙවෙයි කෝපේ කියන්නේ. එහෙනම් මේ කෝපය නාම ධර්මයක්වත් රූප ධර්මයක් නෙවෙයි. නමුත් මේ කෝපය කියන එක නිර්මාණය වෙලා තියෙන රූප ධර්ම රාශියක. රූප ධර්ම රාශියක. එතකොට අන්න ඒ භෞතික රූප ධර්ම වලට අපි රූප කියලා කියනවා. ඒකට විග්‍රහ වාක්‍යයක් දෙනවා. රූපදීතිකෝ භික්කවේ තස්මා රූපාන්ති උච්චති කියලා. රූපණය වෙනවා කියලා කියන්නේ සීතෙන් ඕස්නෙන් විරුද්ධ ප්‍රත්‍යංගෙන් ආකාර විකාර වෙන යම් ධර්ම ටිකක් තියෙනවා නම් ඒවට රූප කියලා කියනවා. එතකොට මේ රූප අනන්තයි, නානත්වයක් තියෙනවා. ඒ රූප ඔක්කොම සූත්‍රකමෙන් බෙදෙන අටකට. ඒකට එක නමක් කියන මොනවා කියලාද? සුද්ධාස්තක කියලා කියනවා නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. ඒවා කොටස් දෙකකට බෙදලා මොනවාද? මහ භූත හා උපාදාය රූප කියලා. එහෙම කොටස් දෙකකට බෙදලා. මහ භූත කියලා කිව්වේ ඕලාරික ඌ රූප වලට මහ භූත කියලා කියනවා. සියුම් ඌ මහ භූත නිසා උපදින රූප වලට කියනවා උපාදාය රූප කියලා. එතකොට මේ සුද්ධාස්තකෙන් මහ භූත මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත. උපාදාය රූප මොනවාද? වර්ණ ගන්ධ රස ඕජ. එහෙනම් අපිට හම්බෙන මේ රූප උපදින ලෝක ධාතු තුල යම්තා රූප තියෙනවා. මේ සියලු රූප නිර්මාණය වෙලා තියෙන ඔන්න ඔය ටිකේ. එහෙනම් හැම රූපයක තියෙන ඔච්චර කෝප පිංගංගේ වල දොරවල් යාන වාහන වෙච්ච රූප නැහැ. හැම එකකම තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතා ටික. එතකොට එහෙනම් රූප කියලා කියන්නේ අන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් සූත්‍ර ක්‍රමයේදී අටකට විග්‍රහ කරනවා. අභිධර්ම ක්‍රමයේදී මේක කොටස් 28කට 28කට කඩලා බෙදෙනවා. 8 20කට 8 20 රූප කියලා කොටස් 28කට බෙදලා බෙන්නනවා. මේ රූප කියන ධර්මතාවය. එතකොට බලන්න පහසුම් ගන්න තේරුම් ගන්න බැරි ධර්මයක් අටකට කඩලා විග්‍රහ කරනකොටද තව ඊට වඩා විස්තර කරලා විග්‍රහ කරනකොටද විස්තර කරනකොට තේසි. අන්නේ නිසා අභිධර්මයේ ලේසි අපි හරියට ඉගෙන ගන්නවා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි එතකොට මේ රූප කියලා කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ හා ඒ හා බැදිච්ච උපාදාය රූප නිසා ඉපදිච්ච රූප වලට උපාදාය රූප කියලා කියනවා. ඔන්න ඔහොම රාසියකට තමයි රූප කියලා කියන්නේ. එතකොට ඒවා අතට අහුවෙන, ඇහෙන, පේන මේ භෞතික දේවල්. ඒවා එක එක අපි විග්‍රහ කරන රූපඛාණ්ඩය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකෙන් ওই එක එක රූපයක් පිළිබඳව විග්‍රහ කරලා බෙදලා පෙන්නනවා. එතකොට ඒකෙන් අපිට රූපඛාණ්ඩය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැනට මේ රූපය පිළිබඳව අපි කෙටියෙන් තේරුම් ගන්නවා. එතකොට මේ රූපයට ආවුස හිතේ ආවුසින් තමයි මයින්නේ. දැන් අපිට මේ අවුරුද්දක් දෙකක් අවුරුදු 10ක් 15ක් අවුරුදු 50ක් 60ක් තියෙන රූපයක් වෙනුනට සැබෑ රූපේ ස්වභාවය එහෙම නැහැ. චිත්තක්ෂණ 17යි තියෙන්නේ. ඒ කියන්නේ හිත 17 වාරයක් ඉපදිලා නිරුද්ධ වෙන කාලය වගේ කාලයක් පමණයි තියෙන්නේ. ඒ කාලෙත් අපිට අහුවෙන්නේ නැහැ. ඇහැට ගෝචර නැහැ. කනට නාසයට ආදී ආයතන වලට ගෝචර නැහැ. නුවණින් තේරුම් ගන්න පුළුවන් එක. ඒ නිසා මේ රූපයේ ඇතිවීම නැතිවීම කවදාවත් ඇහින් බලලා අතින් අල්ලලා තේරුම් ගන්න පුළුවන් එකක්. ඒක නුවණකට ප්‍රඥාවන්තයෙකුට පමණයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ විදිහට මේ රූපය කියන එකත් මේ භෞතික දේවල් අනුසාරේ ඒ තුල තියෙන රූපය අපි මතු කර ගන්න ඕනේ. ඒ නිසා අපි ඒ කියන පටවියාපෝ තේජෝ ආයෝ ආදී රූප ධර්ම අපි අයත් සම්මුතියට ගැට ගහලා තේරුම් ගත්තොත් ඔබ රූපයේ තේරුම් ගන්නට වෙන්නේ නැහැ. පටවි ඇතුලේ එහෙම නැත්නම් කෝප ඇතුලේ පටවි බලන්න ගියොත් කෙස් ලොම් නියදත් ඇතුලේ පටවියාපෝ තේජෝ ආයෝ බලන්න ගියොත් ඔබට රූපේ හම්බෙලා නැහැ. අන්න ඒ නිසා පින්තුනේ මේ හිත චෛතසික වගේම රූපය තේරුම් ගන්නත් හරි අමාරුයි. අයත් ගැට ගන්නවා සම්මුතියට. අයත් ගැට ගන්න අපේ සමහර උපාසකම්මලා පිළිගුල් භාවනාවේ ධාතු කර්මස්ථානේ කරන්න ගියාම කොච්චරවත් කරන වැරද්දක් තමයි ඕන. මොකද්ද? අරයට ගැට ගන්න එක. පඨවි ධාතු බලන්නේ මොන වගේද? කෙස්සොල, ලොම් වල පඩවි ධාතු බලන. ඉතින් ඒ ගැට ගන්න එක. ඉතින් ඒ නිසා බොහෝ අය මේ ගැට ගැහිල්ල නතර වෙන්නේ නැති හින්දා තමයි මේ භාවනාව දියුණු වෙන්නේ නැත්තේ. ඒ භාවනාවල් වල කෙලස් ගෙවෙන්නේ නැති ඇයි ගැට ගහන්නේ බලන්නේ? ඉස්සල්ලා මගේ කෙස් කියලා බැලුවා. දැන් කෙස් වල පඩවි ධාතු බලන්නේ. දෙකම වැරදි. නමුත් මේකේ රාග දේශ මොහන්ගින් අඩු බවක් තියෙනවා. නමුත් ඔබ කවදාවත් කෙස් වලින් නම් මිදෙන්නේ නැහැ. රූපෙන් මිදෙන්නේ නැහැ ඔය රූපෙල ගැට ගන්න. ඒ නිසා සම්මුතිය හලන්නම වෙනවා. සම්මුතිය අයින් කරන්නම වෙනවා. ඒකට සම්මුති පනවලා තියෙනවා කියලා තේරුම් ගත්තොත් විතරයි ඔබට කෙලස් වලින් හා රූපෙන් හා මේ ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්තුනේ මේ විදියට මට වමනාව තිබුණේ මේ පරමාර්ථ වචන ටික මතු කරලා දෙනවටත් වැඩිය ඔබ මේ පරමාර්ථ ධර්ම නිවැරදිව ස්පර්ශ කරන්නේ කොහොමද? අයත් සම්මුතියට ගැට ගහන්නේ නැතුව කොහොමද මේවා මතු කරගන්නේ කියලා මෙන්න මේ කාරණාව ඔබගේ හිතේ ඇති කරගන්න. ඒ නෝන මතු කරලා දෙන්නයි මට වමනාව තිබුණේ. නිසා ඔබ මේවා හොඳට පුහුණු වෙලා නැවත නැවත හිතලා කල්පනා කරලා බලලා මේ පරමාර්ථ නිවැරදිව තේරුම් ගන්න ඔබ මහන්සි ගන්න. ඔබට එතකොට මේ ඉදිරි පාඩම් කරගෙන යන්න කිසිම අපහසුාවක් වෙන්නේ නැහැ. ඔබ පටලගත්තොත් ඔබ කොච්චර මේ අභිධර්මයේ ඉදිරියේ සිත් ගැන, සිතවිලි ගැන, රූප ගැන ඉගෙන ගත්තත් අයත් ගැට ගහලා තමයි ඉන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ සඳහා මම වැඩි කාලයක් ගත්තේ, වැඩි උත්සාහයක් ගත්තේ ඒ නිසායි. ඔබ ඒ නිසා ඔබ මේක නුවණින් ස්පර්ශ කරන්න උත්සාහවත් වෙන්න. ඊළඟ එක පරමාර්ථ ධර්මයක් තියෙනවා. ඒක දීර්ඝව විස්තර කර යුතුයි. නමුත් මේ දේශනාව සම්පූර්ණ වීම සඳහා මම ඒකත් විශ්වාස විග්‍රහ කරනවා. ලෝකෝත්තර පරමාර්ථයේ පිළිබඳ නිවන පිළිබඳ. එතකොට අර චිත්තචෛසික රූප කියල පරමාර්ථ ධර්මය ප්‍රත්‍යයෙන් හටගන්න ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන විද්‍යාමානව පවතින එහෙත් ඇති වෙලා නැති වෙන ධර්ම ටික ඒවට කියනවා අපි ලෞකික පරමාර්ථ කියලා. එතකොට මේ නිවන කියන එක තේරුම් ගන්න අමාරු දෙයක්. ඔබට තේරුම් කරන්න වෙන්නේ මේ සංකත පරමාර්ථයන්ගෙන්ම නිසා. නිවන කියන එක අපිට පෙන්වන්න දෙයක් නෑ. මොකද එතන මේ කියන චිත්තචෛතසික රූප නැති නිසා. ඒ නිසා නිවන කියන එක අපි කෙටියෙන් කියවොත් චිත්තචෛතසික රූප කියන මේ ධර්මයන්ගේ නිරෝධයක් නොහට ගන්නා බව ඇත්නම් ඒක තමයි නිවන කියලා කියන්නේ. නොහට ගන්නා බව නැති බව නෙවෙයි. නැති දේන ආපහු ප්‍රත්‍ය නිසා උපදින්න පුළුවන්. නැවත නූපදින බවක් තියෙනවා නම් මෙන්න මේ නූපදින ස්වභාවය කියලා ධර්මතාවයකුත් සත්‍ය වශයෙන් තියෙනවා. ඒ නිසා ඒකට නිවන කියලා කියනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔබට ඔළුවේ ගැක්කුම නැති වුණාට ඔබට කියන්න පුළුවන් ඔළුවේ ගැක්කුම නැහැ කියලා. කියන්න බෑ. ඇයි? කොයි වෙලාවෙ කවදා හරි හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒක නැති වුණත් ඒකට අනුපාදේ කියලා කියන්නේ නැහැ. නිවන කියලා කියන්නේ නැවත කවදාවත් කිසිම දවසක නූපදින යම් ස්වභාවයක් වෙනස් නොවන යම් ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකට නිවන කියලා කියනවා. මේකට තව උපමා අනුසාරයෙන් තව උපමා අනුසාරයෙන් විස්තරව විග්‍රහ කරන්න ඉදිරියේදී මම උත්සාහවත් වෙනවා. දැනට මේ නිර්වාණය පිළිබඳව මම අවසන් කරනවා. හොඳයි, එහෙමනම් අපි බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳව චිත්තචෛසික රූප කියන නිර්වාණ කියන පරමාර්ථ ධර්ම පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් ඇති කරගන්න ඇති. දැනට අද දවසේ ඒ දේශනාව මම මෙතනින් හමාර කරනවා. ඔබට ඉදිරියේදී අපි ඒ පරමාර්ථ ධර්මයන්ගේ හිත පිළිබඳව බෙදෙන හැටි කතා කරනවා. ඊළඟ දවසේ ඉඳන් අපි හිත පිළිබඳව කතා කරනවා. එතෙක් ඔබ ඒ සඳහා සූදානම් වෙලා ඇද්ද කියලා මතක් කරමි. මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය දෙවියන් සහිත ඥාතීන් ඇතුළු ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක නිවා කරගන්න උතුම් පාරමිතාවක් වේවා.